ಅದು సాధు సాధు పూజనీయ వందనీయ తమ్ముకుశల స్వామిన్ ఆశయాతులు మహాసంగరత్నం అవసరాయి సీలు దినాటమ తెరువాన్ సరణాయి అద తప్ప మీ రస సిటినే సతిపతా కిరణ యోగ అవసరంగే కమఠాన్ శుద్ధ కిరీమే సహ ధర్మదేశన వెడసరహనలాయి එමනම් ප්‍රථම භාගය කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු.
එමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
හොඳයි දිරුස් පුතා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරයි.
හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, බුදුන් වැඳ සීලෙහි පිහිටුවා භාවනා කරන්න පටන් ගත්තා. ආශ්වාස ප්‍රශ්වාස දෙකකින් හුස්ම සිහින් වී යන අයුරු තේරුණා. ක්‍රමයෙන් අත්පාවල පේශීන් රිලැක්ස් වෙනවා තේරුණා. සිත හිස්තැනකට ගියා. මේ ටිකට මිනුත්තු 5ක් පමණ යන්න ඇති. ඉන්පසු වරින් වර සිත පිට ගොස් ආපසු හිස්තැනට ආවා. ඉඳ හිට සියුම් හුස්මක් දැනුණා. වම් කලවේ එක තැනක මස් පිඩුවක නැටීමක් තේරුණා. ඉන්පසු එය නැතිව ගියා. නලලේ වම් කොනක නලියන බවක් තේරී එයත් නැති වුණා. ශබ්ද ඇසුනාද කියා මතක නැහැ. අවසානයේ ලං වෙන විට හිස තුන් පාරක් කඩා වැටුණා. හිස කඩා වැටි ටික වේලාවකින් තමයි හිස කඩා වැටි ඇති බව දන්නේ. හිස කෙලින් තිබීමේ සිට කඩා වැටි අවසානයේ වුණු අවස්ථාව තෙක් සිදු වූ දේ දන්නේ නැහැ. හිස කඩා වැටි ඇති බව දැනී නැවත හිස කෙලින් කෙරුවා. නැවත කඩා වැටුණා. මේ ලෙස තුන් වරක් හිස කඩා වැටුණා. මෙසේ පර්යංකේ පැයකුත් විනාඩි 10ක් පමණ ගත කළා. මීට සුදු උපදෙසක් ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට මේ යෙදිලා තියෙන විදිය හොඳයි. මේ අත්දැකීම දැන් තේරෙනවා. මේ විවිධ දේවල් අත්පා මේ විදිහට නිදහස් විවේක වෙනවා. නොයෙකුත් දැනීම් ඉස්මතු වෙනවා. සමහර වෙලාවට මේ නලියන ගති, කම්පන ගති, ඒ වගේ දේවල් මතුවෙලා එනවා. ඉතින් ඔය ටික විඳ දරාගෙන නැවත නැවත ඉඳීමක් තමයි තියෙන්නේ. එතකොට ඉන්න ඉන්න තේරෙනවා මේ විවිධ දේවල් ආවට මොකද ඒවා නිකන් චක්‍ර කරකිනවා වගේ ඇති වෙනවා. මතු වෙලා උග්‍ර වෙලා එනවා. ආපහු ටිකකින් වියැකිලා යනවා. ඒ විදිහේ චක්‍ර කැරකීමක් වගේ නැවත නැවත හුවමාරුවක් මාරුවක් තියෙනවා. එතකොට ඒක බලනාසුලුව, ඒක දක්නාසුලුව ඉන්න තමයි තියෙන්නේ. ඒ ඉන්නකොට ওই විදිහට බෙල්ල කඩා වැටීම්, ඒ විදිහේ කයේ විවිධ විකෘති, මේ වගේ දේවල් ඉදිරිපත් වෙලා එනවා. එතකොට ඒක සැක සංකාවක් නැතුව ලියවෙනවානේ. ඒක තමයි වටින්නේ. මේ ඔය යන ක්‍රියාව හරි, ඔය යන ක්‍රමේ හරි, ඒ විශ්වාසයේ විශ්වාසයෙන් කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට අර කිව්ව විදියට බෙල්ල කඩා වැටෙනවා. බෙල්ල කඩා වැටුණාට බෙල්ල කඩා වැටුණ වෙලාවේ ඒක දැනෙන්නේ නැහැ. පස්සේ තමයි තේරෙන්නේ, ටික වෙලාවකින් තමයි තේරෙන්නේ අන්න බෙල්ල කඩා වැටිලා තිබෙන බව. හරි. එතකොට බෙල්ල කඩා වැටීමත් බෙල්ල කඩා වැටීම දැන ගැනීමත් කියන දෙක අතර යම් කිසි විදියක කාල පරතරයක් තියෙනවා. මෙන්න මේ කී දේ, මේ වෙනස බොහොම වටින දෙයක්. සාමාන්‍ය මේ පුහුණුව තුළ අන්න මොකක් හරි වෙනසක් පරිවර්තනයක් වෙනවා. වුණාට මොකද, උණ බව තේරෙන්නේ නැහැ. එකපාරට දැනෙන්නේ නැහැ. පස්සේ තමයි තේරෙන්නේ ඔන්න බෙල්ල කඩා වැටි ඇති බව. ඔය විදිහටම තමයි මේ පුහුණුව යම් කිසි විදියක ජීවිත පරිවර්තනයක් දිහාවට අපි වරන් යන්නේ. එකපාරට මම වෙනස් වුණා, මම වෙනස් පුද්ගලෙක්, මම මේ ජීවිතේ වෙනස් විදියක අත්දකින්නවා කියලා අපිට තේරෙන්නේ නැහැ. භාවනාවක් කරනකොට එහෙම එකපාරට ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. නමුත් පස්සේ වෙලාවක මොකක් හරි සිදුවීමකින් හෝ වේවා එකපාරට ඇවිස්සීලා ඔන්න තේරෙනවා මේ වගේ දෙයක් සිද්ධ වුණා, මම මෙහෙම තමයි ප්‍රතික්‍රියා කරේ, වෙනද ස්වභාවයෙන් නෙමෙයි ප්‍රතික්‍රියා කරේ කියලා. අන්න ඒ විදිහේ මතක් කිරීමක් අපිට මතුවෙලා එනවා. අන්න ඒක සාමාන්‍ය අර කියනවා මොකද්ද, ඔතන භාග්‍යතුන් වහන්සේ මේක උපරිමෙන් පෙන්නනවා. අන්න මේ විදිහට අකුප්පා චේතෝ විමුක්තියක් තියෙනවා, අකුප්පං ඥානං කියලා කොටස් දෙකක් වෙනවා. නොකිපෙන චේතෝ විමුක්තියක් තියෙනවා. ඒ වගේම නොකිපෙන චේතෝ විමුක්තියක් ඇති වුණ බවට ඥානයක් තියෙනවා. හරි. එතකොට මේ දෙක ඔය මාර්ගස්ත පලස්ත කියන අවස්ථා දෙක තමයි පෙන්නන්නේ. එතකොට අර විදිහට මුලින් යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. පස්සේ ඒ වෙනස වුණ බවට ඥානයක් පහළ වෙනවා. එතකොට සංඥාව ඉස්සෙල්ලා එන්නේ, ඊට පස්සේ තමයි ඥානය පහළ වෙන්නේ. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් අපිට සාමාන්‍ය මේ භාවනාවක දකින්න පුළුවන්. ඔය විදිහට සුළු සුළු දේවල් පවා ඒ විදිහට තමයි අපි අත්දකින්නේ. එතකොට එන්නේ ඒ ක්‍රියාවලිය නැවත නැවත වෙන්න දෙන එක තමයි ක්‍රමවේදේ. නැවත නැවත වෙනකොට වෙනකොට තේරෙනවා මේක චක්‍ර කැරකෙනවා වගේ. මේ බෙල්ලත් සමහර විට 15 පාර 20 පාර කඩාගෙන වැටෙනවා. මේ විදිහට ඇඟේ නොයෙකුත් ස්වභාව මතුවෙලා එනවා. ඒවා නැවත නැවත දකින්න සුළුව මේ කැරකෙන චක්‍රවලට ඉඩ දෙමින් ඉන්න තමයි අවශ්‍ය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරයංක භාවනාව. මම දැන් මෙතන යනුවෙන් සිහි කර හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. හුස්ම රැල්ලත් කය සංසිඳී කම්පන ශක්ති වේගයන් ප්‍රකට විය. සැහැල්ලු නිවුණ ගතියක් දැනේ. යටින් සිතුවිලි වේගයෙන් මොනවාද යන බවක් නිරීක්ෂණය වුණත් ඒවායින් බාධා නැත. මේ සමගම තව තව නිවුණ ගතියක් දැනේ. වේලාවක් මතකයක් අවමයි. නිින්ද ගිහින් නොවේ. ඉන්නවා කියා දැනේ. ටික වේලාවක් මෙසේ තිබියදී ඒ දැනුණු ගතියක් වෙනස් වන බවක්, සිතුවිලි චිත්‍රපටියක් වගේ යන බවක් දැනේ. එහෙත් සිතේ සැහැල්ලුවට කිසිම බාධාවක් නැත. නිරීක්ෂණයක් පමණි. හොඳ ප්‍රබෝධයක් සැහැල්ලුවක් තිබුණු අතර වරින් වර කයේ දුක වේදනාව පැමිණේ. ඉරියව්ව නැවත වෙනස් කිරීමටද සිදුවේ. නිදිමත සැහැල්ලු ගතියද වෙනස් වන ගෙවන බවක් දැනේ. එහෙත් නිවුණු නිදහස් ගතියේ වෙනසක් නැත. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කීප දිනකම මේ භාවනාවේ සැහැල්ලු නිදිමත ගතියට යනවා නම් හොඳයි කියා සිතුණා. එහෙත් සමහර දවසක ඒ ගතිය ඇතිව නැතිව යයි. සමහර දිනවලට නිදිමත වගේ දැනුණු සැහැල්ලුව නැතිව සිතිවිලි තිබ්බත් කියන්න බැරි ගෙවීමක් සැහැල්ලුවක් ඇත. නිදිමත ගතියට යනවා නම් හොඳයි කියා හිතුණට එසේ නොවුන කියලා හිතේ කම්පනයක් නැත. මා මේ නිදිබරිත සැහැල්ලුවට බලාපොරොත්තු වන බවක් හැඟුණු නිසා මේ කමටහන ලියන්න සිතුණා. එහෙත් මේ බව භාවනාවේ නොලැබුණ කියලා කිසිම විශේෂයක් නැත. භාවනාවේ නොසිටින බොහෝ වේලාවක හුස්ම රැල්ල බැලුවොත් සංසිඳී ඇත. ഘോഷාකාරී තත්වයක් එසේය. විතක කම්මැලි මේ හැමදේම එපා වෙන ගති ඇවිත් නැතිව යනවා. ඒත් ඒවා දරන්නට හැක. දෝෂයක් ඇතොත් පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. දීර්ඝායු වේවා. බොහොම පිං. සාදු සාදු සාදු.
ඔය එතකොට නියුණ නිදහස් නිදිමත ගතියක් ගැන කියනවනේ. ඒක තමයි සාමාන්‍ය අපේ ප්‍රകൃතිය. නමුත් අපි හිතනවා අපේ නියම ස්වභාවය තමයි අර වෙහෙස ආතතිගත ගතියක් තියෙන එක කියලා. එතකොට භාවනාවක් තුලින් අපි අපේ ප්‍රകൃතිය දැක ගන්නවා. ඒ ප්‍රകൃතිය දක්නාසුලුව කරන උත්සාහයක් තමයි භාවනාවක් කරනවා කියන්නේ. එතකොට හරියට නිකන් අර චිත්‍රපටියක් පේනා වගේ කියලා කියන්නේ. චිත්‍රපටිය පේන තිරේ වගේ තමයි අර නිදහස් නියුණු ප්‍රകൃතිය තියෙන්නේ. ඒක විටෙන් විට අපිට අන්න චිත්‍රපටියෙන් වැහිලා යනවා. මේකේ ජවනිකා අන්න යම් කිසි විදියක උද්‍යෝග කර වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට මොකද කරන්නේ? අපි චිත්‍රපටියේ අවධානයට යනවා. නමුත් හැම වෙලේම අර ප්‍රകൃතිය අපේ පිටිපස්සේ තියෙනවා. එතකොට ඔන්න ඔය ප්‍රകൃතිය අඳුරන්නේ නැහැ මේ විදියට භාවනාවක ප්‍රතිපදාවක නොයෙදුණු කෙනෙක්. ඒගොල්ලෝ හිතන්නේ අර ජවනිකා පේන චිත්‍රපටිය අර උද්‍යෝග කර තත්වයම තමයි තමුන්ගේ ප්‍රകൃතිය කියලා. ඒ ආතතියම තමයි තමුන්ගේ ප්‍රകൃතිය කියලා. නමුත් අන්න ක්‍රමානුකූලව මේ විදිහේ ප්‍රතිපදාවක් භාවනාවක් වඩන කෙනෙක්ට තේරෙනවා අන්න අර විදිහට මගේ නියම ප්‍රകൃතිය අර චිත්‍රපටියේ තිරේ වගේ. මේකේ පෙනෙන මූවි එක නෙමෙයි, මේකේ ස්ක්‍රීන් එක තමයි නියම ප්‍රകൃතිය. ඒ ස්ක්‍රීන් එක අර විදිහේ විවේකයක්, නිදහසක්, නියුණු ගතියක් දක්වන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට උත්සාහ කරගෙන යන කෙනෙක් බොහොම ස්වභාවිකයි කාලෙත් එක්ක අන්න අර නියුණු නිදහස් ගතියට පෙම් බඳින එක. ඒක තමයි යා ඉල්ලන්න ගන්නේ. යා කැමති නෑ මේ උද්‍යෝග කර ජවනිකාවලට. හරි, අර තිරය වගේ එක තියෙනවා නම් හැම වෙලේම පහසුයි කියන අදහසක් පැහැදිලිව යා තුළ මතුවලා එනවා. ඒක ඉතින් ස්වභාවිකයි. අර වෙහෙසක් ආතතියක් මා දැකලා දැකලා අර විදිහේ නියුණු විවේක තත්වයක් ලැබුණාම අන්න ඒක අල්ල බදා ගන්න එක ඉතින් ස්වභාවිකයිනේ. එහෙම නැත්නම් අපි හිතමුකෝ පිස්සෝ පියාටෝ මා දැකලා යම් කිසි විදියක හොඳ මිනිස්සෙක් හම්බුනාම ඒ මිනිස්සයාගේ බෙල්ලම මිරිකලා අල්ල ගන්නවා. මොකද අන්න මේ මිනිස්සයා නම් හොඳයි, මෙයාට නම් යන්න දෙන්න හොඳ නැහැ කියලා ග්‍රහණයක් අපි ඇති කර ගන්නවා. ඒක ස්වභාවිකයි. නමුත් කාලෙත් එක්ක ඔය වார்த்தාවේ නැවත නැවත කියන්න උත්සාහ කරන්නේ ඒක තමයි. ඒ දෙකටම සමහිත පැවැත්වීමක්. අර විදියට චිත්‍රපටිය පෙනුනත්, තිරය පෙනුනත්, අර විදියට වෙහසාතති තත්ත්ව මතුවලාවත්, නියුණු නිදහස් ස්වභාවය මතුවලාවත්, ඒ දෙකටම සමහිත පැවැත්වීමක් දිහාවට තමයි අපි යන්න උත්සාහ කරන්නේ. මොකද හේතුව මේ නියුණු නිදහස් ස්වභාවය උනත් දිගට පවත්වනවා නම් ඒකත් නිත්‍ය වෙන්නේ නැහැ. ඒකෙත් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒකත් නැවතත් අර විදිහට යම් කිසි විදියක උද්‍යෝග කර ජවනිකා වලින් පිරිලා ඉතිරිලා යනවා. ඉතින් එන්නේ විදිහට මේ අවස්ථා දෙකටම සමහිත පැවැත්වීමක් කියන එක ටිකෙන් ටික තමයි ලං වෙලා එන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ ඔය වார்த்தාවේ ඒක ලියවිලා තියෙනවා. මේ විදිහට මේකට මගේ ප්‍රේමයක් තියෙනවා. කමක් නැහැ. මෙයාවම මට ඕනේ ගතියක් තියෙනවා. කමක් නැහැ. ඒක දන්නවනේ. දැනගෙන නැවත නැවත යෙදිලා බලන්න. එතකොට අර අප්‍රිය අමනාප පුද්ගලයෙක් ගැටෙන විට සහ මේ ප්‍රිය මනාප පුද්ගලයා සමග ගැටෙන විට කොහොමද මගේ හිතේ ස්වභාවය කියලා බලමින් ඉන්නකොට ඉන්නකොට අන්න අප්‍රිය අමනාප උනත් ප්‍රිය මනාප උනත් මේ දෙකටම සමහිත පවතින ස්වභාවයක් අපි තුල ටිකෙන් ටික මතුවලා එනවා. තාම නෑ, තාම වචනෙන් කියන්න වෙන්නේ ඒකයි. වචනෙන් කියන්න වෙන්නේ ඒකයි. ඒකයි මේ කියන්නේ මගේ අරකට ටිකක් මනාපයක් තියෙනවා. මේ මනාපේ හින්දා තමයි මම මේ ලියන්නේ. කමන්නේ එළියපු එක හොඳයි, බෙදා හදාගත්ත එක හොඳයි. නැවත නැවත ඔන්න ඔයා මනාපය අමනාපේ දකිනා සුළුව කරගෙන යන. කරගෙන යනකොට යනකොට තේරෙනවා අන දවසක මේ සිහිය තියුණත් අසිහිය තියුණත් දෙකේ වෙනසක් නැති පමණට මේ විදියට නියුණ නිදහස් ස්වභාවය තියුණත් කලබල ඇවිස්සුන ස්වභාවය තියුණත් වෙනසක් නැති පමණට මේ පුහුණුව සිද්ධ කර යුතුයි. ඒක අපිට දුර නෑ. අන්න ඒක දකිනසුලුව මේ මනාපමනාප දකිනසුලුව කරගෙන යමු. ඕකම තමයි ක්‍රමවේදය. ඕක හරහාම තමයි යන්න තියෙන ඉති.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය, වන්දනීය ස්වාමීන් වහන්ස, සක්මන පළමුව හිටගෙන ශරීරයේ පිහිටීම බලා නිදහසේ කිහිප විටක් ඇවිද්දෙමි. අනතුරුව වම දකුණ ලෙස බලා වේදනා බලන්නට විය. පයේ විලුඹ ප්‍රථමව එසවි ප්‍රථමව තැබුණි. එකවරක් ශරීරයේ බර දැනුනි. පයට තද බව, වියලි බව, බර බව, සුමට බව දැනුනි. පර්යංකය, හිඳගෙන ශරීරයේ පිහිටීම බලා අනතුරුව හුස්ම රැල්ල බලන්නට විය. හිසේ වේදනාව මතුවිය. හිස වම්පස සහ පිටුපස වේදනා කැපී පෙනුනි. ඉතා දැඩි වේදනාවකි, තද බවකි. විඩාව දැඩිව දැනෙන විට ඈනුන් ගියේය. ඇඟ මැලි කඩා දැමීම කීප වාරයක් කළේ වේදනාව දිගටම නිරීක්ෂණයට අපහසු අකමැති බව නිසා යැයි සිතුවිනි. උපදෙස් ලබා දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, ගොඩක් වෙලාවට ඔතන ඔය විදියට පුහුණුවක් යෙදෙනකොට අපිට දැක ගන්න පුළුවන් මේ පැහැදිලි අහේතුක යම් කිසි විදියක මේ ඇඟේ තුවාලයක්, ඇඟේ අපහසුතාවයක් එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට ඔය සක්මනක පරියන්කයක යෙදිලා ඉන්නකොට අමුතු නිකන් කායික වේදනා විදියට දේවල් ඉස්මතු වෙලා එනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි බැලුවොත් නිකන් අර මානසික යම් කිසි සුවසේවාවක් සමග මතුවලා එන දෙයක් තමයි මේක. එතකොට සාමාන්‍ය මනසේ තියෙන අපි හිතමු මානසිකව තියෙන යම් යම් තුවාල වේවා, ඒ විදිහේ අර ට්‍රෝමා කියන්නේ ඒ විදිහේ දේවල් වේවා, ඒවා කයේ ෆිසිකල් සිම්ටම්ස් විදියට මතුවලා එන්න පුළුවන්. කායික යම් යම් සලකුණු විදියට මතුවෙන්න පුළුවන්. ඒක බොහොම ස්වභාවිකයි. කාලයක් තිස්සේ මේ විදියේ මානසික සෞඛ්‍යයක් ගැන අදහසක් නැතුව කල් ගෙවුවොත් ඉබේම කය ලෙඩ වෙනවා. කයේ අඳුනා ගන්න බැරි නම් දෙන්න බැරි රෝග මතුවලා එනවා. ඒක තමයි ස්වභාවය. එතකොට මේ භාවනාවක් කරනකොට අපිට තේරෙනවා මේ කයේ අහේතුක වේදනා මතුවලා එනවා. මේ වැටිලා කරලා මොන හරි තුවාලයක් කරගෙන එහෙම නෙමෙයි. සමහර විට සක්මනේ පරියන්ක විතරයි මේ වේදනාව මතුවෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවට තේරුම් ගත යුතු තමයි මේක මේ සුව සේවාවක් තමයි සිද්ධ වෙන්නේ. මේක දරාගත්තොත් යහපත්. මේක ඉවසගෙන ඉඳියොත් යහපත්. මේක මගහැරියානේ. අන දවසක ඊට වැඩිය මහා වේදනාවක් විඳින්න, ඊට වැඩිය මහා ලෙඩක් බාර ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ සුව සේවාවක් වෙන්නේ කියන අදහසින් ඒ සුව සේවාවට ඉඩ දීලා ඉවසගෙන ඉමු. ගොඩ දෙනෙක් කැමති නැහැනේ මේ 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 ලේසි ක්‍රම වේදයට යන්න කැමති නැහැ. ඒ වෙනුවට ඊට වැඩිය ලොකු ලෙඩක් දවසක පස්සේ දවසක ගත්තට කමක් නැහැ. මේ වගේ පොඩි පොඩි ලෙඩ දරන්න බෑ කියන අදහස තමයි සමහර කෙනෙක්ගේ තියෙන්නේ. නමුත් නියම ක්‍රමවේදේ තමයි ওই විදියට සුව සේවාවක් සිද්ධ වෙනවා නම් මේ විදියට අපහසු අමාරුතා මතුවලා එනවා නම් ඉවසා දරාගෙන ඉඳියොත් ඉවසීමත් දවසෙන් නොවෙන්න පුළුවන්. අද අමාරුයි හෙට තව ටිකක් ඉවසනවා. ඕම ඔහොම ඉවස දරාගෙන ඉඳියොත් අන තේරෙනවා මේක සුව සේවාවක් තමයි සිද්ධ වෙන්නේ. ඕවා ටික කාලයයි. ටික කාලයයි ආපහු අයින් වෙලා නිදහස් වෙලා යනවා. අන්නේ අවසානයක් දකින්න සුළුව කරගෙන ගියාම තේරෙනවා අන ටික දවසකින් නැවතත් අර විදියට විවේක පහසු තත්ත්වයක් මගේ කය මනස දෙකම වැඩියත් සැහැල්ලු තත්ත්වයක් මතුවෙලා එනවා. අර සුව සේවාව හරහා ගියොත් ඉතින් ඒක හරහා යන සුළුව ඉවසනා සුළුව කරගෙන යමු කියලා තමයි කියන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව අවට හා පැතිරුණ සීමාවක් නැති හා පෙනෙන දේවල් වෙන් වෙන්න දුටුවද ඒ සියල්ල එකක් ලෙසද සිදුවන ක්‍රියාවද නම් නොකරන බලා සිටීමක් අද්දකි. වරහන් ඇතුලේ එමෙන්ම කිසිත් ලිවීමට නැතයි කියා මේ සියල්ලද වචන නොකර සිටීමට පෙළඹවීමකි. වරහන් වල පර්යංක භාවනාව හුස්ම ලෙස වෙන් කර බැලීමට නොයනා බවක් නතර වේ. වරින් වර බොඳ වෙන එන යන දේය. බෙල්ල ඉදිරියට කඩා වැටේ කීප වර අත්දැකීම වචන කිරීම යම් වෙහෙසක් සේය. එදිනෙදා සතිමත් බව සියුම්ව මම ඈතින් වරින් වර මුමුණන අයුරු බලා සිටී. ඒ බැල්මද අකණ්ඩ නැත. නිහඬ පසුබිම නිවස වී මුමුණන මම අමුත්තා මෙනි. එන යන දේහා අමිශ්‍රව ගලනයක් සේ විටින් විට අත්දකි. එයද අකණ්ඩ නැත. සියුම් මිමිනීමද වෙහෙසක් වූ විට ඊට ලංව බැලීම හරහා ඒ එන සිතුවිලි මුල් වචන කීපයෙන් බොඳ වේ. අතීත මතකවලට අදාළව වරින් වර ඇතිවන වෙහෙස අඩු කර ගැනීමට දේශනාවලින් සටහන් කරගත් උදාහරණයක් ලෙස එන ඕනෑම දෙයක් අහවර වෙනවා කියන බැල්මෙන් බලන්න වැනි කරුණු බොහෝ උපකාරී විය. දැන් ඒ වෙහෙස බොහෝ අඩුය හා ඈතකින්නේ. ඒ ලියාගත් කරුණුද පෙරමෙන් දැනෙන්නේ නැත. පෙර ඕනෑකමින් කියවූ ඒ කරුණු බැලීමටද පෙළඹීම නැති බවකි. ඒවා කියවන විට තේරුමක් නොගෙන නිහඬ වේ. වරින් වර එන ඒ සියුම් අතීත වෙහෙසට එකම විසඳුම ඒ බාරගෙන බලා සිටීම පමණක් වී ඇත. ස්වාමීන් වහන්ස උපදෙස් දෙන ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව් අර කී විදියට අපි අතීත අමාරු අපහසුතා වෙහෙස එනවා ඒක දරන්න බෑ. එතකොට ඒක උපකාරයක් විදියට අර විදිහේ ධර්ම කරුණු නොයෙකුත් දේවල් සටහන් කරගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය ගැටලුවක් ඇති දෙයක් නෙවෙයි. එහෙම අපි මුල් කාලේ මේක පිළිබඳ අඳුන ගන්නකොට ඒ වගේ දේවල් කොතෙකුත් කරනවානේ. සමහරු සටහන් පොත් ලියනවා, ওই විදිහේ නොයෙකුත් දේවල් කරනවා. මගේ ළඟත් ඉස්සර තිබුණා කොළ කීපයක් ඔය හොඳයි කියලා හිතෙන කරුණු කීපයක් එකතු කරලා හදාගත්ත කොළ ටිකක් තිබුණා මේ මෙහෙ එන්න කලින්. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන තමයි ආවේ එනකොට. ආවට මොකද ආවට පස්සේ තේරෙනවා දැන් අරක කියවන්න තරම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ කොළ ටික තාමත් තියෙනවා යම් කිසි අවුරුද්දක් හමාරක් යනකම් තියුණා. නමුත් කියවන්න තරම් අවශ්‍යතාවයක් නෑ. ඉතින් එනේ විදියට අපිට තේරෙනවා අර මේක සමහර වෙලාවට අර උදව්වට අරගත්ත කරුණුත් සහයෝගයට අරගත්ත කරුණුත් අන්න යම් කිසි විදියක තියෙනවා. ඒ වුණාට ඒක එච්චරම අවශ්‍ය නෑ අර විදියට මේ එන්නෝ යන්නෝ this too shall pass එහෙමනි කියන්නේ. කියනවා මේක සමහර විට මේ kidney stone එකක් වගේ pass වෙයි. හැබැයි ඒත් කොහොම හරි කවදාසක මේක pass වෙනවා. අන්න ඒ බැල්මෙන් මේක දිහා බලන්න කියලා ආධුනිකයෙක්ට විශේෂයෙන් අර විදියට මතක් කරනවා. මොකද හේතුව ඒ වචනේ දාගන්න මේ හේතුව වෙහෙස පීඩාව වැඩි. දරන්න අමාරුයි. නමුත් මේ විදියට කාලයක් කරගෙන යනකොට අන්න වෙහෙස පීඩාවත් යම් කිසි විදියක දුරස් වෙලා යනවා. අර ධර්ම කරුණුත් දුරස් වෙලා යනවා. දෙකම දුරස් වෙනවා. ඒකම තමයි ප්‍රතිපදාව. ඒකම තමයි ප්‍රතිපදාව. අන්න මේ වෙහෙස පීඩාවත් දුරස් වෙනවා, ධර්ම කරුණුත් දුරස් වෙනවා. වෙහෙස පීඩාවට තියෙන උනන්දුවත් අඩු වෙනවා, ධර්ම කරුණු වලට තියෙන උනන්දුවත් අඩු වෙනවා. ඉතින් ඒ හරි ක්‍රමවේදී. මේක තමයි අර බණක් වුණත් අර මුල් දවස්වල තරම් ඕජසක් ගැනෙන්නේ නැහැ. දැන් ඒ බණේ කියවිලා ඉවරයි. දැන් ඒ බණේ ඇහිලා ඉවරයි. පැයක් වාඩි වෙලා ඉඳියා එහෙම ඔළුවට වැටුනේ නැහැ මුකුත්. නමුත් අවදිව ඉඳියා කියලා කෙනෙක් කියනවා. එතකොට මේක ඇහුන්නේ නැහැනේ ස්වාමීන් වහන්සේ, මේ බණ අපරාධනේ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. නෑ ඒ බණේ අදාළ ටික ඇහිලා ඉවරයි. ඒකනේ ඇහෙන්නේ නැත්තේ. ඒ වැඩේ වෙලා ඉවරයි. ඉතින් අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තියෙනවා. ඒකනේ අර නාලක ස්වාමීන් වහන්සේ මේ බුදුහාමුදුරුවෝ දැක්කා යම් කිසි උපදේශයක් අරගත්තා. ආපහු බුදුන්වත් මට දකින්න හේතුවක් නැහැ. අප බුදුන්වත් මට දකින්න අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි නික්මිලා යන්නේ. මේ රහත් වෙලා යනවා නෙමෙයි. අර පණිවිඩය අහගෙන අර උපදේශ අහගෙන යන්නේ. ඒ යනකොට රහත් වෙන එක වෙනම කතන්දරයක්. ඉතින් ඔන්න ඔය විදිහට අර ගත්ත උපදේශත් හෙලන්න වෙනවා, බිම තියන්න වෙනවා. ඒකට ගොඩ දෙනෙක් කැමති නැහැනේ. ඒගොල්ලෝ හිතනවා මේ පහුර කරේ තියාගෙන යන්න ඕනේ, අනේ ගඟෙන් එකට වෙන්න උදව් වුණා කියලා. නෑ, පහුර කරේ තියෙනකනුත් තාමත් අහු වෙලා. ඒක නිසා තේරුම් ගත යුත්තේ තමයි ඔය වෙහෙසක්, අමාරුවක්, අතීත මතක ඒවා වියකෙනා වගේම ධර්ම කරුණුත් වියකෙනවා. ඔය දෙකේම වියකීම දකින අසුලුව තමයි අපි මේ ප්‍රතිපදාව වඩාගෙන යන්නේ. ඒක හොඳ වටිනා දෙයක්, ඔය ලියවිලා තියෙන ගොඩ දෙනේ බාර ගන්න අකමැති දෙයක්. නමුත් ඒකම තමයි ප්‍රතිපදාව. ධර්ම කරුණු අහු වෙලා ඉතුරු වෙලා වෙහෙස විතරක් නැති වෙලා යනවා කියලා එකක් නැහැ. තාමත් කොහෙදෝ මොකක් හරි කොක්කක් වැටිලා තියෙනවා කියන්නේ. ඒක නිසා සාමාන්‍ය අපිට අඳුනන්න පුළුවන් ඔය ධර්මයේ කියනකොට උනත් ප්‍රායෝගිකව සරලව තේරෙන භාෂාවෙන් ප්‍රකාශ කරන කෙනෙක් සහ ස්කෝලා කෙනෙක් අතර වෙනස ඒකත් තියෙන්නේ ඕක තමයි. ඔය ප්‍රැක්ටිස් එකට දැසගත්ත භාවනානුයෝගී කෙනෙක් කියනකොට බොහොම සරල භාෂාවකින් කියවෙන්නේ, බොහොම ප්‍රායෝගික භාෂාවකින්. තව කෙනෙක් මොනවදෝ කොහෙදෝ කවුරුත් දන්නේ නැති වචන ටිකක් අරගෙන කියනවා. ඉතින් වචන හරඹ කරන්න වෙන්නේ හේතුවම තමයි ප්‍රායෝගිකව අරක නොතේරෙන අද් නොදැක්ක ස්වභාවය. ඒක නිසා ඔහොම යන්. එතකොට ධර්මයම තමයි ඉතින් ඉතුරු වෙන්නේ. වෙන කෙනෙක් නැහැ. තමුන් කියලා කෙනෙකුත් නැහැ. බණක් ඉතුරු වෙනවා. ඉතින් එහෙම වේවා කියලා අපි පතමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන ඇවිදීමකි. පර්යංක භාවනාවට වාඩි වූ විටද හුදු නිශ්චලත්වයක් නැති නිශ්චලත්වයකි. සාමාන්‍ය ජීවිතයේද කිසිවක් ඇත්තේ නැත්තේ නැති ස්වභාවයකි. සමහර විට වැඩ කරන්නෙක් නැතිවම වැඩය කෙරෙයි. මේ අවස්ථා විස්තර කිරීම අපහසුය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය එක තමයි කරන්නෙක් නැති කෙරුවාවක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය යථාර්ථය. නමුත් අපිට මේ වැඩක් සහ කරන පුද්ගලයෙක් කියන දෙකක් පැනවෙනවනේ. ඒක තමයි තියෙන්නේ. එතකොට ඒක තමයි ලෝක මතවාදය. නමුත් අර විදියට මේ කරගෙන යනකොට වැඩත් කෙරෙනවා. මේ කම්මැලිකමට නිකන් ඉනවත් නෙමෙයි. එහෙම එකක් නැහැ. නමුත් අර කරනවා කියලා නිකන් එහෙම නිකන් ලොකුවට ගැනීමකුත් නැහැ. විස්තර කිරීමට අපහසුතාවය තමයි හරිම වචනේ. දැන් ඔය සමහර කෙනෙක් කියනවා මේ කරන පුද්ගලයෙක් සහ කරන වැඩේ. දැන් මේකේ කියන උදාහරණයට අනුව එහෙම ගමුකෝ. කරන පුද්ගලයෙක් සහ කරන වැඩේ මේ දෙකෙන් දුරස් වුණාම මේ දුරස් වූ ස්වභාවය තමයි දෙවියන් වහන්සේ. ඒ මොකද්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේ වචනෙට දාන්න බෑ. එතකොට දෙයියෝ කියලා ලේබල් එකක් ගහ ගන්නවා. ඒකට හරි, ඒකට ලේබල් එකක් ගහගෙන මෙන්න මේ වචනෙට දාන්න අමාරු, විස්තර කිරීමට අපහසු අවස්ථාව දෙයියෝ කියලා නම් කර ගන්නවා. එහෙම නැත්නම් ඔය දෙයියොන්ටම යෙදෙන තව වචනයක් තමයි නන් ඩුවලිටි. මේ ද්වේතාවෙන් දුරස් වුණ අවස්ථාවක්, මේ අන්ත දෙකෙන් දුරස් වුණ අවස්ථාවක් විදියට පෙන්වන්නේ. ඒතොර ඒකට එහෙම පැනවුමක් කරන්න බෑ කියන එක තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒක දෙයියෝ කියලා පනව ගත්තොත් ඒකත් අහු වුණා. ඒක නෙවෙයි ಭಾರತೀಯ චින්තනයේ එතෙන්ට ගිහිල්ලා තියුණා. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් සාමාන්‍ය ඔය නන් ඩුවලිටි කතාව ඒගොල්ලෝ ගාව තියුණා. නමුත් ඒකට ඒගොල්ලෝ දාගත්ත නම තමයි දෙයියෝ. එහෙම නැත්නම් වෙන මොකක් හරි දාගත්තනේ, ඒක අල්ලගත්තනේ. අන්නේ තාමත් ගැටේ ලෙහුනේ නැහැ. ඒ වෙනුවට භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන අදහස තමයි මේකට මේ ලේබල් එකක් දාන, නමක් දාන්න, මේ විදියට දෙවි කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. එහෙම අල්ලගන්න වටින්නේ නැහැ මේ නොතේරෙන අවස්ථාව, මේ කීමට අපහසු අවස්ථාව. එහෙම අල්ලගන්න වටින්නේ නැහැ. ඒකත් තුච්චයි, ඒකෙත් වටිනාකමක් නැහැ කියන මඟ පෙන්වීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරා. අන්න ඒකයි කියන්නේ ඔය කොහෙද ඔය මොකද්ද පොට්ටපාද සූත්‍රයේම කියනවා සංඥග්ග. මේ එක එක අවස්ථා වලින් මේ සංඥග්ගයක්, මේ සංඥාවන්ගේ කෙලවර කිරීමක් පනවනවා භාග්‍යතුන් වහන්සේ. එතකොට ඒක අර ධ්‍යාන ක්‍රමයේට ඒ අවස්ථා හතක් පෙන්වුම් කළා. ඒ නේව සංඥා, නා සංඥා කිය වෙනකම් අරන් ගිහිල්ලා එතෙන්ින් තමයි පෙන්වන්නේ. එතකොට එතන මේ පොට්ටපාද සූත්‍රයේ සම්බන්ධ වෙලා ඉන්න චිත්ත හත්ත හත් චිත්ත හත්ද කොහෙද එතන තහනවා භාග්‍යතුන් වහන්සේ මේ සංඥග්ග එකක්ද නැත්තම් කිහිපයක් තියෙනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි ඒ ඒ අවස්ථාවට අනුව ඒ ඒ සංඥග්ග තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අර විදියට මේ මිදීමක් නෙමේ සංඥග්ගයක් කියන්නේ. ඒ මිදීම පනවන්න පුළුවන් ඒ ඒ අවස්ථාවලින්. සාමාන්‍ය ප්‍රථම ධ්‍යානෙන් වුණත් අන්න මිදීමක් පනවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඕලාරික කයෙන් වුණත් මිදීමක් පනවන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ ඒ ඒ අවස්ථාවට අනුව ඒ ඒ සංඥග්ග තියෙනවා කියලා සඳහන් කරනවා. අර මැද අල්ලගත්තනේ, අහු වුණා. ආයි එතනින් නිවනක් පනවන්න බැරි වෙලා ගියා. මෙන්න මේ නොතේරෙන, පැහැදිලි කරන්න බැරි අවස්ථාව දෙයියෝ කියලා පනවනවා, නන් ඩුවැලිටි කියලා පනවනවා. ඒ විදිහට ඒකට ස්ථාවරයක්, ඒකට ස්ථිර බවක් දුන්නොත් එතනත් අහුවෙලා. එතකොට මෙන්න මේ භාවනාවක් කරගෙන යන කෙනෙක් සාමාන්‍ය මේ නොතේරෙන අවස්ථාව අල්ලගන්න එකත් ස්වභාවිකයි. ඒක තමයි මගේ යථාර්ථය කියලා අර මුලිනුත් වාර්තාවක කියුනේ. මේ නිදහස් විවේක තත්ත්වයට මං කැමතියි. ඒකට මනාපයක් තියෙනවා. ඒ කියන්නේ මොකද? ඒක අල්ල ගන්නවා. ඒක කමක් නැහැ. ඒකේ ප්‍රතිපදාවේ අවදියක්. නමුත් ඔය විදිහට තව කාලයක් කරගෙන යනකොට තේරෙනවා ඒක අල්ල ගත්තොත් ඒත් අහුවෙලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේකේ එහෙම ගත යුත්තක් විදිහට මේ නොතේරෙන අවස්ථාව දෙයියෝ කියලා, එහෙම නැත්නම් අන්ඩුවැලිටි කියලා මේකට වටිනාකමක් දෙන්න එපා. එහෙම පැනවීමක් කරන්න එපා කියන අදහස බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුම් කරනවා. ඒක තමයි නියම නිවීමකට හේතු වෙන්නේ. ඉතින් ඒ අදහස පෙරදැඩි කරගෙන නැවත නැවත කරගෙන යමු කියලා තමයි කියන්න තියෙන්නේ.
සාදු සාදු සාදු. එමයි ස්වාමීන් වහන්ස නිරෝෂ් පුතා ලැබිලා
තියෙනවා. මං හිතන්නේ ස්වාමීන් වහන්ස අපිට ලිඛිත මේ සමා වෙන්න වාචික ප්‍රශ්න වලට අද වෙලාවක් නැති වෙයි. එම නිසා අපි දෙවනි භාගය ධර්ම දේශනාවලියට ගෞරවපූර්වකව නැවත වතාවක් මම ඔබ වහන්සේට ආරාධනා කරනවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනාථාපි අනොත්ථාපි කුසීතෝ හීන වීරියෝ යෝතීනමිද්ද බහුලෝ අහිරිකෝ අනාදරෝ අබබ්බෝතාදිසෝ බික්කු සම්බෝධි මුත්තමං යෝච සතිමා නිපකෝ ඡායි ආතාපි ඔත්තාපීච අපමත්තෝ සංයෝජනං ජාතිජරාය චෙත්වා ඉදේව සම්බෝධි මුත්තමං පුසේතීති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාවේ කරුණු දෙකක් අපිට පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. මේ කී ප්‍රතිපදාවක් වැඩිම පිණිස, හේතු වෙන ආර්ය මාර්ගයේ වැඩිම පිණිස, ආර්ය මාර්ගයට සුදුස්සෙක් වීම පිණිස හේතු වෙන කරුණු දෙකකුත්, එයට හේතු නොවන කරුණු දෙකකුත් විදිහට දෙකක් පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. එතකොට මොකක්ද මේ කරුණු දෙක විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කියනවා, කුසීත වූ, පාපයට භය නැත්තා වූ. මෙන්න මේ තැනැත්තා ආර්ය මාර්ගයේ වැඩීම පිණිස සුදුස්සෙක් නොවේ. මේ විදිහට මේ නිර්වාණය නැමැති ඒ විවේකය ලැබීමට සුදුස්සෙක් නොවේ කියන අදහස ඉදිරිපත් කරනවා. ඊට පස්සේ එහෙම ඉදිරිපත් කළා, අනිත් පැත්තට කියනවා කුසීත වූ කියන එකේ විරුද්ධ වචනේ තමයි එදන්නේ, කෙලෙස් තවන වීර ඇත්තා වූ, පවට බිය ඇත්තා වූ. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තියෙන තෙම ආර්ය මාර්ගයේ වැඩීම පිණිස සුදුස්සෙක් වේ. අර විදිහට නිවනක් ලැබීමට, ඒ විදිහේ විවේකයක් ලැබීමට සුදුස්සෙක් වේ කියන ඔන්න ඔය විදිහේ කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. එතකොට මෙතන මේ ඉදිරිපත් කරන කරුණු දෙක තමයි අනාතාපි අනොත්තාපි කියන කරුණු දෙක තමයි මුලින් ඉදිරිපත් කරන්නේ. ඊළඟට කියනවා ආතාපි ඔත්තාපි. මොකද්ද මේ ආතාපි කියන්නේ? යම් කිසි දියක වීරය වඩන වීරය ඇත්තා වූ කියන අදහස තමයි. ඔත්තාපි කියන්නේ මොකද්ද? පවට බිය ලැජ්ජා, පවට බිය ඇත්තා වූ. එතකොට අනාතාපි කියන්නේ ආතාපි කියන වචනේ විරුද්ධාර්ථය විදිහට කුසීත වූ කියන අදහස, ඔත්තාපි කියන වචනේ විරුද්ධ වචනේ විදිහට අනොත්තාපි කියලා සඳහන් කරනවා. එතකොට මේ ආතාපි ඔත්තාපි කියන, අනාතාපි අනොත්තාපි කියන මෙන්න මේ වචන දෙක තමයි ඉදිරිපත් කරන්නේ. විරුද්ධාර්ථ තියෙන්නේ. ආතාපි කිව්වොත් අන්න වීරයක් ඇති කියන අදහස, ඔත්තාපි කිව්වොත් පවට බිය ඇති කියන අදහස, අනාතාපි කිව්වහම ඒකේ ප්‍රතිවිරුද්ධාර්ථය, අනොත්තාපි කිව්වහම ඒකත් ඒකේ ප්‍රතිවිරුද්ධාර්ථය. එතකොට මෙන්න මේ වචන දෙක තමයි මේ දෙපැත්තට හරවමින් භාග්‍යවතුන් වහන්සේ පෙන්නුම් කරන්නේ. මේ විදිහට මේ පොසිටිව් පැත්ත තියෙනවා නම් මේ වචන දෙකේ, එයා නිවනට සුදුස්සෙක්. නෙගටිව් පැත්ත තියෙනවා නම් එයා නිවනට සුදුස්සෙක් නෙමෙයි, මේ ආර්ය මාර්ගයේ වැඩීමට සුදුස්සෙක් නෙමෙයි කියන අදහස ඉදිරිපත් කරනවා. එතකොට මේ වචන දෙක ඉදිරියෙන් තියාගෙනම තමයි මේ පැහැදිලි කිරීම යන්නේ. එතකොට කෙනෙක් හිතයි, කල්පනා කරයි, මේ වචන දෙක මොකද්ද? මේ ආතාපි කියන එකේ මොකද්ද මේ අදහස? ඊට පස්සේ ඔත්තාපි කියන එකේ මොකද්ද මේ අදහස කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මේක වචන දෙකක් තියෙන හින්දා ඒක නිකන් වෙනස් වෙනස් විදිහේ පැහැදිලි කිරීම් දෙකක් විදිහට කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. නමුත් මේ වචන දෙක හරීම එකට ලං කළා, එකට ගලපලා පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මොකද්ද කියනවා? මේ ආතාපි නැත්නම් මේ වීරය ඇති කියන ස්වභාවය සහ මේ පවට බිය කියන ස්වභාවේ කොහොමද ගැලපෙන්නේ කියන එක පැහැදිලි කරනවා. එතකොට කියන්නේ මෙහෙමයි, කරුණු හතරක් විදිහට තමයි මේ ආතාපි කියන එක පෙන්වන්නේ. මොකද නූපන් අකුසල් නූපද වීමට සඳහා මේ තැනැත්තා වීරයක් දරනවා. උපන් අකුසල් ප්‍රහීන කිරීම සඳහා මේ තැනැත්තා වීරයක් දරනවා. නූපන් කුසල් ඉපදවීම සඳහා මේ තැනැත්තා වීරයක් දකිනවා. උපන් කුසල් ස්ථාවර කිරීම සඳහා මේ තැනැත්තා වීරයක් දරනවා. ඔන්න ඔය හතර වීරය තමයි ආතාපි විදියට පෙන්වන්නේ. එතකොට ඔත්තාපි විදිහට පෙන්වන්නේ මොකද්ද? අර විදිහට පවට බියක් විදිහට පෙන්වන්නේ මොකද්ද? මේ තැනැත්තා නූපන් අකුසල් උපදිනවට බයයි. හරි. එතකොට අර පළවෙනි වීර කරුණ මොකද්ද? නූපල් අකුසල් නූපද වීම පිළිබඳ වීරයක් දරනවානේ. ඒකට හේතුව තමයි මෙයා නූපන් අකුසල් උපදිනවට බයයි. ඊට පස්සේ දෙවණියට කියන්නේ උපන් අකුසල් ප්‍රහීන වෙනවට මෙයා බයයි. ඒක නිසා වීරයක් දරන උපන් අකුසල් සමා වෙන උපන් අකුසල් තියනවට මෙයා බයයි. අර විදිහට ස්ථාවර වෙනවට මෙයා බයයි. එතකොට ඒක නිසා මෙයා උපන් අකුසල් ප්‍රහීන වීම පිළිබඳ වීරයක් දරනවා. අන්න පවට බිය ලැජ්ජාව නිසාම මෙයාගේ වීරය වැඩෙනවා. වීරය වැඩෙන නිසාම අර විදිහට පවට බියක් ලැජ්ජාවක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ කියනවා නූපන් කුසල් ඉපදවීම කියන තුන්වෙනි කරුණට අදාළව පවට බිය ලැජ්ජාව පෙන්වන්නේ කොහොමද මෙයා? අන්න නූපන් කුසල් නූපදිනවට මෙයා බයයි. අර විදිහට හොඳ දේවල් නූපන් කුසල් නූපදිනොත් තමුන්ට අහිතක් කරදරයක් වෙනවා කියන බියක් මෙයා තුළ තියෙනවා. ඊට පස්සේ උපන් කුසල් මේ විදිහට නැති වෙලා යනවට ප්‍රහීන වෙනවට මෙයාගේ බියක් තියෙනවා. අන්න ඒක නිසා මේ වීරය පවට බිය කියන දෙක එකම කරුණු ටිකකින් ගලපලා භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. අර විදිහට නූපන් අකුසල් නූපදවීම පිළිබඳ, උපන් අකුසල් ප්‍රහීන කිරීම පිළිබඳ, නූපන් කුසල් ඉපදවීම පිළිබඳ, උපන් කුසල් ස්ථාවර කිරීම පිළිබඳ මෙන්න මේ විදිහ හතර ආකාර වීරයක් දරනවා. මොකද හේතුව? අන්න අර විදිහට නූපන් අකුසල් උපදිනවට මේ තැනැත්තා තුළ බියක් තියෙනවා. උපන් අකුසල් ස්ථාවර වෙනවට මේ තැනැත්තා තුළ බියක් තියෙනවා. නූපන් කුසල් නූපදිනවට මේ තැනැත්තා තුළ බියක් තියෙනවා. උපන් කුසල් අර විදිහට ප්‍රහීන වෙලා යනවට මේ තැනැත්තට බියක් තියෙනවා. අන්නේ පවට බිය ලැජ්ජාව සහ අර වීරය කියන කරුණු දෙක එක විදිහට ගැළපිලා ඉන්නේ කොහොමද කියන එක මෙතෙන්දි පැහැදිලි කරනවා. ඒකම නිසා වෙන්නේ නැති ආතාපි ඔත්තාපි. එහෙම තමයි මේ කරුණු දෙක සඳහන් කරන්නේ. එකම වගේ වචන දෙකකින් ආතාපි කියන්නේ අර වීරය ඇති බව, ඔත්තාපි කියන්නේ අර විදිහට පවට බයක්, පාපයට බය ඇත්තා වූ තැනැත්තා. ඒ වගේම අනිත් පැත්තට විරුද්ධ වචන විදිහට පෙන්වන්නේ අනාතාපි අනොත්තාපි. මේ විදිහට වීරය නැති තැනැත්තා, පවට බියක් ලැජ්ජාවක් නැති තැනැත්තා කියලා ඔන්න ඔය විදිහට පැහැදිලි කිරීමක් කරලා භාග්‍යතුන් වහන්සේ ඊළඟට මෙන්න මේ අපි අද ඉදිරියෙන් තියාගත්ත මම පටලෝ කියපු ගාථාව සඳහන් කරනවා. මොකද්ද කරන් කියන්නේ? අනාතාපි අනොත්තාපි කුසීතෝ හීන වීරියෝ. මේ විදියට අනාතාපි කුසීත වූ නැත්නම් වීර නැති, අනොත්තාපි පාවට බිය නැති මේ කුසීත වූ හීන වීරය ලාමක වීරයක් ඇති මේ තැනැත්තා යෝ තීන මිද්ධ බහුලෝ අහිරිකෝ අනාදරෝ. මේ තැනැත්තා මේ තීන මිද්ධ කම්මැලි කමක් බහුලව මේ තැනැත්තා කටයුතු කරනවා. ලැජ්ජා නැති, සැලකිලි නැති, අහිරිකෝ අනාදරෝ. ලැජ්ජා නැති, සැලකිලි, අර නිකන් උනන්දුවෙන් උත්සාහයෙන් වැඩක් කරන්නේ නැහැ, ඔහේ නිකන් අර වමතින් අල්ලනවා වගේ කරනවා. අනාදරෝ. අබබ්බෝ තාදිසෝ බික්කු සම්බෝධි මුත්තම. මෙන්න මේ විදිහේ තැනැත්තා, මේ විදිහේ යෝගියා, මේ අබබ්බෝ, මේ විදිහට මේ උත්තම සම්බෝධියක් ලබන්න අබබ්බයයි, මෙයා ඒක සඳහා සුදුස්සෙක් නෙමෙයි කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒකෙම අනිත් පැත්ත සඳහන් කරනවා යෝච සතිමා නිපකෝ චායි. එයා වඳුන්නන්න විශේෂණ පද ටිකක් යොදලා තමයි පටන් ගන්න. යෝච ඒ යම්පිසි පුද්ගලෙක්, සතිමා සතිමත්ද, නිපකෝ දක්ෂද, චායි මේ ප්‍රතිපදා වඩන්නේද. අන්න එතකොට සඳහන් කරන්නේ මොකද්ද? ආතාපි ඔත්තාපිච. මේ විදිහේ ආතාපි යම්කිසි වීරයක් සහිතයි, ඔත්තාපි පවට බයක් තියනවා, අප්‍රමත්තෝ ප්‍රමාදයට වැටිලා නැහැ, සංයෝජන ජාති ජරාය චෙත්වා, සංයෝජනං ජාති ජරාය චෙත්වා. මේ විදිහට මේ බැඳුම් බිඳලා ජාති ජරාව මිදලදාලා ඉදේව සම්බෝධි මනුත්තරං පුසේති. මෙන්න මේ තැනැත්තා මේ උතුම් වූ සම්බෝධයක් පුසේති, ස්පර්ශ කරනවා. ඒ අදහස තමයි කියන්නේ ප්‍රකාශ කරන්නේ. එතවට මෙන්න මේ එකම කරුණු දෙකක් කොහොමද මේ සම්බෝධිය සඳහා පිහිටන්නෙත්, ඒ කරුණු දෙකේ ප්‍රතිවිරුද්ධ පක්ෂය අපි ළඟ තියෙනවා නම් ඒක අපිට මේ විදිහට සම්බෝධියක් ආවරණය කරන්න හේතු වෙන්නේ කොහොමද කියන එක අපිට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්න පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. ඉතින් අපි බලමු අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන මේ කොටසත් ඉදිරියෙන් තියාගෙන මේ වීරය සහ මේ පවට බියක් කියන මේ කරුණු දෙක ලං කරගෙන තව ටිකක් පැහැදිලි කිරීමක් කරගන්න. මේ විදිහට මේ ප්‍රතිපදාවක් වැඩෙන්නේ කොහොමද, මේ කහරා ප්‍රතිපදාවකට හේතු වෙන්නේ කොහොමද මේ කරුණු කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්눔 කරන්න උත්සාහ ගන්න. ඉතින් ඒක ගැන කියනකොට මේ වීරය සහිත කියලා පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට යම්කිසි ප්‍රතිපදාවක් වඩනවා. ඒ වඩන ප්‍රතිපදාවට අනුග්‍රහයක් වෙනවා අනිවාර්යෙන්, අර විදිහේ පවට බියක් ලැජ්ජාවක් තියෙන එක. දැන් අපි හිතුවොත් දැන් සාමාන්‍ය මේ සතිමත් බව පිළිබඳ පුහුණුව අපි විවිධ විදියට අඳුන්වලා දෙනවානේ. දැන් ඊයේ දවසේ පිරිසකට ආමන්ත්‍රණය කරා, ඒ කට්ටියට අඳුන්වලා දීපු විදිය මං කියන්නම්. ඈ ඒගොල්ලන්ට හරියන විදියට ඒගොල්ලන්ට අඳුන්වලා දුන්නා. ඒතර ඊයේ දවසේ අපි සම්බන්ධ වුණා වැඩසටහනකට. ඒකෙදී ඉස්කෝල එක ප්‍රයිමරි පන්තිවල දරුවන්ගේ අම්මලා තාත්තලා. එතකොට ඒ ඉස්කෝලේ ප්‍රයිමරි පන්තිවලට අපි සතිපාසල වැඩසටහන් කරා, ගුරුවරුන්ට සතිපාසල වැඩසටහන් කරා, හැම වසරකම හැම ශිෂ්‍ය මේ පන්තියකටම සතිපාසල වැඩසටහන් කරා. එහෙම කරලා 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 දැන් ඒ ගමන ඒකේ දෙමව්පියොන්ටත් වැඩසටහනක් ඕනේ කියලා ඒක තමයි ඊයේ දවසේ සිද්ධ කරේ. එතකොට වැඩි හරියක් ඉන්දියේ අම්මලා. අම්මලා තමයි ඉන්දියේ, තාත්තලා කීප දෙනෙකුත් ඉන්දියා, 150ක වගේ පිරිසක්, ලොකු පිරිසක් මේ දවසක් අරගෙන ඉස්කෝලේ වෙලාවේ මෙන්න මේ පුහුණුව හඳුනා ගන්න තමයි ඒකේ උත්සාහය. එතකොට මේ පිරිසකින් මම ඇහුවා, දැන් මේ ගෙවල් වල වැඩපළ කරන, දරුවෝ උස්මහත් කරන, උයන පිහන මේ වගේ කට්ටියක් නෙමේ එකතු වෙලා ඉන්නේ. එතකොට මේ කට්ටියගෙන් මම ඇහුවා මේ විදියට දැන් මේ ලොකු වෙහෙසක් උත්සාහයක් දරනවා මේ වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට දැන් මේ අද දවසේ එකතු වෙලා තියෙන්නේ මොන වගේ උත්සාහයක් වෙහෙසක් සඳහාද කියලා ඇහුවාම ඒගොල්ලෝ ඉතින් විවිධ අදහස් කියනවා භාවනා කරන්න කියලා කල්දෝ කිව්වා. ගොම් භාවනා කරන්න නම් නෙමෙයි, භාවනා කරන්න බලාපොරොත්තුවක් නැහැ. භාවනා කියන වචනේ ඇහුපු ගමන් ඇඟේ ලේ වතුර එනවා. මොකද එක එක ප්‍රතිපදා තියෙනවානේ, මොනවා කියනවද දන්නේ නැහැ. කවුරු හරි මොකක් හරි හිතට එන එකක් ආයා භාවනාවක් කියලා කාට හරි අඳුන්වලා දෙනවා. ඊට පස්සේ ඇවිල්ලා කියනවා, අන්න අර ස්වාමීන් වහන්සේ මට අලුත් භාවනා විදියක් කියලා දුන්නා කියලා. ඔන්න ඇවිල්ලා එයා කියනවා තව කෙනෙක්ට. ඉතින් ඔහොමනේ ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ. එහෙම තමයි සිද්ධ වෙන්නේ වැඩි. මේක නිසා අන්න මේ භාවනා කියන වචනේම එක්තරා විදියක අර නිකන් සාපලත් වචනයක් බවට පත් වෙලා. ඉතින් ඒකෙන්ද භාවනා කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා කිව්වා. ඉතින් එක එක්කෙනා විවිධ අදහස් කියද්දී මං කෝවා දැන් සාමාන්‍ය ගෙවන දවසක් කොහමද? ඕගොල්ලෝ මේ විදියට උදේ සාමාන්‍ය 3ට 4ට හැරෙනවා වෙන්න පුළුවන්. මේ දරුවන්ගේ වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්. උයනවා පිහනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ දරුවෝ ඉස්කෝලේ අරගෙන යනවා. ඊට පස්සේ රෙදිපල වේය හොදනවා. දවල්ට උයනවා. ආපහු මේ විදියට මාකට් යනවා, බඩු ගේනවා, දරුවෝ ගෙදර අරන් යනවා, පන්ති අරන් යනවා. ඊට පස්සේ රෑට උයනවා. ඔහොමනේ කල් ගෙවන්නේ. එතකොට එක්තරා විදියක බැලුවාම මේකම තමයි මේ කට්ටියගේ දවස. මේකම තමයි ඒගොල්ලන්ගේ දරන උත්සාහය. එතකොට අර තුන් වේල උයලා හවර කරන්නත් බෑනේ. ඒ උයන්න ගියාමත් කොච්චරනම් වෙලාවක් යනවද? ඈ උයලා ඊට පස්සේ භාජන ටික හොදනව මතක් වෙනකොට කෑමත් එක්ක එපා වෙනවා. ඉතින් ඔහොමනේ ගොඩ දෙනෙක්ගේ ජීවිත, ගොඩ දෙනෙක් කල් ගෙවන්නේ එහෙම. අර කවුදෝ කියනවා මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවිලා තියෙන්නේ කුස්සියේ තමයි. ජීවිතේ වැඩි කාලයක් ගෙවිලා තියෙන්නේ කුස්සියේ. මේ ඒක ඒක තමයි ස්වභාවය. ඕවා තියෙනවා අර මේ තේරී ගාතාවලත්. තේරී ගාතාවලත් තියෙනවා. තේරී ගාතාවල තියෙනවා අනේ මේ යන්තම් මම මේ කුස්සියෙන් මිදුණා. එහෙම නැත්තම් මම මේ 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 වහල්කමකින් මිදුණා. සාමාන්‍ය ඒ දවස්වල සමාජය ගත්තොත් ඒ කාන්තාවකට ලේසි පහසු සමාජයක් නෙමෙයි ඒ දවස්වල තියුනේ. එතකොට ඒක ඒ වගේ සමාජයක භාග්‍යතුන් වහන්සේ ඔය කොච්චර එක්තරා විදියක නිකන් බෑ 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 වගේ කියලා හරි ඔය භික්ෂුණී ශාසනයක් විවෘත කරපු එක ඉඩක් දීපු එක ඒ සමාජයේ මහා විප්ලවයක්. ඒ මොකද ඒ පුරුෂ මූලික ඒ බමුණු මතවාද තියෙන සමාජයක් තමයි ඒ දවස්වල තියුනේ. ඒතකොට ඒ වගේ සමාජයක මේ විදිහ භික්ෂුණී ශාසනයක් කියන්නේ මහා විප්ලවයක් වගේ දෙයක්. ඒකට අවශ්‍ය කරුණු සපයන්නද කොයිද බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් මේක නිකන් වාත කරලා තමයි දෙන්නේ. දුන්නාට මොකද දුන්නාට පස්සේ ඒ ඔය තේරි ගාතාවල සඳහන් වෙනවා මේ මේ මම මේ කුස්සියෙන් මිදුණා. කුස්සියෙන් මිදුණා. එහෙම නැත්නම් අර විදියට මේ මේ වහල් බවකින් මිදුණා. මට මේ මේ උයන් නැතුව ඉන්න පුළුවන්. ඒ ඒකම ඇති ඒකම තමයි ප්‍රතිපදාව ඒකම තමයි නිවන වෙන්නේ තැනත්තට. අන්න අර කුස්සියෙන් මිදුණු එක අනුමෝදන් වෙන්න පුළුවන් නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අර වහල් බවකින් මිදුණු එක අනුමෝදන් වෙන්න පුළුවන් නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. එතකොට අර පිරිසටත් මම කිව්වේ දැන් ඕගොල්ලෝ ඔය විදියට වැඩ කරන අම්මලානේ මේ වැඩි හරියක් ඉන්නේ. පිරිමිත් කීප දෙනෙක් ඉන්දියා වැඩි පිරිසක් ඉන්දියේ කාන්තාව අම්මලා. එතකොට ඒ කට්ටියනේ ඉන්නේ. අද අපි මේ මුකුත් නොකිරීමක් සමාදන් වෙමු. විවේක වීමක් සමාදන් වෙමු. ඒකම තමයි මේ සිහිය කියන්නේ. ඒකම තමයි මේ පුහුණුව කියන්නේ. වෙන මොකුත් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. දැන් මෙච්චර කල් කරන කට්ටියනේ ඔයගොල්ලෝ කරන්නනේ උත්සාහ ගන්නේ. අද නොකිරීමක් සමාදන් වුණොත් අනේ ඒකම නිවන කියලා හිතාගන්න. ඒකම මේ සිහිය, ඒකම මේ ප්‍රතිපදාව කියලා හිතාගන්න. එච්චරයි අවශ්‍ය වෙන්නේ. එච්චරයි අවශ්‍ය වෙන්නේ මෙච්චර කාලයක් ජීවිත කාලයක් කුස්සියේ මං ගත කරා නම් මම මේ කුස්සියෙන් මිදීම සමාදන් වුණොත් බෑනේ එහෙම සමාදන් වෙන්න. ටික දවසක් ඉන්නවා කුස්සියෙන් මිදුනා යේයි කියාගෙන ඉන්නවා ටික දවසක්. ඊට පස්සේ මොකද කරන්නේ? ආව කුස්සියක් දැක්කම අර පරණ පුරුද්දට රිංග ගන්න හිතෙනවා. කුස්සියක් ළඟින් යනකොට නිකන් අර කුයි කුයි ගාන ගතියක් මතුවලා එනවා. ඇතුළට එවිලා බලන්න හිතෙනවා. අර පහුගිය කාලෙක එක්කෙනෙක් මෙහෙ ඇවිල්ලා අනේ පෙරුම් පුරාගෙන ඇවිල්ලා දවස් 3 4කට නවතින්න. ඈ ඔය කුස්සියෙම ඉන්න කෙනෙක් තමයි එයාත්. හරි? ඉතින් තුන්වෙනි දවසේ විතර කුස්සියට රිංග කරන අර අර කුස්සිය අර ගෑනු ටික අතර රිංගගෙන ඔන්න ස්වාමීන් වහන්සේලට දානේ උයන් මේ භවනා කරන්න ආපු මනුස්සයා. ඉතින් කාට කියන්දෝ මේ දුක කිව්වලු. එහෙම තමයි. ඉතින් මොකද කරන්නේ? අර නිකන් අර කුස්සියක් දැක්කාම රිංග ගන්න හිතෙනවා. කුයි කුයි ගානවා. ඉතින් අපි බලන්න මේ පිටුපාන්නේ කෝකටද කියලා ගත්තොත් අන්න අර අර කී උත්තම සම්බෝධියකට එහෙම නැත්නම් ඒ උතුම් විවේකයකට තමයි මේ පිටුපාන්නේ. පිටුපාලා නැවතත් අර පරණ පුරුද්දට කුස්සියට රිංග ගන්නවා. පරණ පුරුද්දට උයන්න ආසාවක් ඇති වෙනවා. උයලා මොකද්ද කරන්නේ? යන්නේ මහා පිංකමක් උයලා මේ ස්වාමීන් වහන්සේලාට මගේ අතින් උයපු දානයක් පූජා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හාමුදුරුවෝ දැක්කේ නෑ වගේ පාත්‍රය වාගෙන ගියාම ඔන්න කටහන් සුද්ධ වෙනවා. ඊට පස්සේ බලනවා ජෝ පාන්දර එකේ ඉඳලා මං එව්වා දැක්කේ නෑ වගේ පාත්‍රය වාගෙන ගියානි කියලා ඔන්න පස්සේ දවසක කමටහන් වார்த்தාවක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙහෙසෙන් පීඩාවෙන් අර විදියට ලංකාවේ අද කාලේ දරුවෝස් මහත් කරනවා මේ විදියට වැඩ කටයුතු කරනවා කියන්නේ ආයි නිකන් කොටි වලිගයක් අල්ලගත්තා වගේ තමයි. කොච්චර වැඩ කරත් කොච්චර පය ගාණක් කරත් ආහාර වීමක් නැහෙනි. මේ රටම හොරා කාලා මැදිවට මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක තමයි හොරා කාලා තියෙන්නේ. ජීවත් වෙන්න තියෙන ඒ ඉඩ කඩත් හොරා කාලා. දැන් ගොඩ දෙනෙක් අන්න දවසේ වැඩ කටයුතු කරලා හවස පාට් ටයිම් එකකුත් කරන්න වෙලා පය ගණනක් වැඩිපුර වැඩ කරන්න වෙලා මොකද උපය ගන්න බෑ. උපය ගන්න බෑ. ඒ විදිහේ බොහොම අධික මිල මුදලක් ඕනේ. හන්දියකට යන්න බෑ අඩුම ගාන රුපියල් 5000ක්වත් නැතුව කියලා තමයි නිකන් හන්දිය බලලා එන්න යන්න මම මේ කියන්නේ. බඩු අරන් එන නෙවෙයි. 5000ක්වත් ඕනේ හන්දිය බලලා එන්න යන්න. ඉතින් ඒ වගේ වටපිටාවක ඒ වගේ අවධියක අපි අර පිරිසට මොකක්ද කියන්නේ ආ භාවනා කියලා මෙහෙම උත්සාහ කරන්න කියන්න මට නම් හිතෙන්නේ නෑ අප්පා. මට ඒ විදිහට කට ඇරෙන්නේ නෑ. අර පිරිස දැක්කම මම කිව්වේ අද මුකුත් නොකර ඉඳීමක් සමාදන් වෙමු. අද මේ කුස්සියෙන් මිදීමක් සමාදන් වෙමු. අද මේ වාල් භාවයෙන් මිදීමක් සඳහන් වෙමු. සමාදන් වෙමු. ඒ සමාදන් වීමම ඇති ඒකම විවේකයක් සඳහා හේතු වෙනවා. ඉතින් එහෙම සමාදන් වෙන්න උත්සාහයක් ගත්ත ඇත්තට මේ පිරිස. බොහොම විවේකීව සෑහෙන වෙලාවක් සක්මන් කරා. බොහොම අලංකාරයි දකින්න අර ඉස්කෝල වත්තේ අර ළමයි එහෙම යද්දී අම්මලා ටික සක්මන් කරනවා. අම්මලා ටික සක්මන් කරනවා. අර පොඩි පොඩි යන ඉන්ටර්ලොක් තීරුවල අම්මලා පෙළියක් සක්මන් කරනවා දරුවෝ බලාගෙන එහෙම යද්දී. ඉතින් ඒ විදිහේ සමාදන් වීමක් සිද්ධ කරා. අන්නේ ඒ මේ විවේකයක් සමාදන් වෙනවා. ඇවිදින ගමන් මට විවේක වෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න ගමන් මට විවේක වෙන්න පුළුවන්. ඒ විදිහේ සැහැල්ලුවක් විවේකයක් සමාදන් වෙනවා. ඒ සමාදන් වුණාට මොකද ආපහු පරණ පුරුදු එක හවස එකමාර දෙක වෙනකොට මතුවෙලා එනවා. අනේ ඉස්කෝලේ ඇරෙන වෙලා වෙනකොට එමීට වටපිට බලනවා දැන් ඉවර වෙයිදෝ දැන් ඉවර වෙයිදෝ ළමයාත් ඇවිල්ලා බලා ඉන්නවා දොරගාව අපිට යන්න දෙන්නේ නැද්දෝ කියලා ඔන්න බලාගෙන ඉන්නවා. ඉවරයි කියපු ගමන් දොරෙන් එළියට පැනලා දුවගෙන ගියා සමහරු. කොහෙටද මේ යන්නේ? ආපහු කුස්සියට වැදගන්. කොහෙටද මේ යන්නේ? අර ආපහු පරණ වැඩ ටික සිද්ධ කරන්. ඉතින් ඕක තමයි අපේ ස්වභාවය. එතකොට මේ සිහියක් ප්‍රතිපදාවක් වඩනවා කියන්නේ මේ විදියට මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ සතිමා නිපකෝ ඡායි කියලා. මෙන්න මේ සතිමත් මෙයා දක්ෂයි. මෙයා මේ විදියට මේ ප්‍රතිපදාවක් වඩනවා. ඒ කියන්නේම අන්න අර සමාදන් වීම තමයි. අර කරදර බාධක වලින් මිදීමක්, කෙරුවාවක් වෙනුවට නොකිරීමක්. ඒක සමාදන් වෙලා අපිට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් හරි අමාරුයි. ඔන්න ටිකකින් කම්මැලි වෙනවා. මේක වැඩක් ඇති මගුලක් නෙමෙයි. මොනවා හරි දෙයක් කරා නම් හොඳයි කියලා අන්න අර කුසීත ස්වභාවය. අර ආතාපි අනාතාපි කියලා පෙන්නන්නේ. අනාතාපි කියන්නේ කුසීත වූ ස්වභාවය. ඒක මතුවෙලා එනවා. ඊට පස්සේ හිතෙනවා මේකට ලුණු ඇඹුල් ටිකකුත් දාගන්න ඕනේ. අනොත්තාපි අන්න පාපය. මොනවා හරි ටිකක් කරන්න ඕනේ. මොනවා හරි ටිකක් දාගන්න ඕනේ කියලා ඔන්න මොකක් හරි ඔස්සේ ගමන් කරනවා. ඉතින් එන්නේ විදිහට මේ ප්‍රතිපදාවට අපි කොතෙකුත් අවස්ථාවල මේ විවේකයට අපි කොතෙකුත් අවස්ථාවල පිටුපාල ඇති. ඒක තමයි අපේ ස්වභාවය. කමක් නැහැ දවසක් පිටුපෑවට දෙකක් පිටුපෑවට කමක් නැහැ. නැවත නැවත දක්නාසුලුව නැවත නැවත දක්ෂ වෙමින් මේ විදිහට උත්සාහවන්තව කටයුතු කරොත් මෙන්න මේ උතුම් වූ සම්බෝධියක් ගැන නිකියන් උතුම් වූ සම්බෝධියක් දිහාවට ටිකෙන් ටික ගමන් කරන්න යන්න බැරි නෑ. සමහර වෙලාවට අර විදියට අනාතාපී ස්වභාවයක් මතුවෙලා එනවා. සමහර වෙලාවට අනොත්තාපී ස්වභාවයක් මතුවෙලා එනවා. කමන්නෑ, ඒකත් අපිට පාඩමක් වෙන්න ඉඩ තියෙනවා. ඒකත් අපිට පාඩමක් වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ වීරිය මගේ නැති වෙලා ගියා. මොන වීරියක්ද? අර විදියට නූපන් අකුසල් නූපද වීම පිළිබඳ වීරයක්. උපන් අකුසල් ප්‍රහීන කිරීම පිළිබඳ වීරයක්. නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් පිහිටවීම පිළිබඳ වීරයක්. ඉතින් එන්නේ විදිහේ වීරයක් අපිට නැතිලා යන්න පුළුවන්. නැතිලා ගියාට අපි තේරුම් ගත යුත්තේ තමයි ආපහු නැවතත් අන්න මේ නිවැරදි කරගන්නේ කොහොමද? දැන් ඊයේත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කතා කරා. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ සයින්නාස මේ මේ අපි මේ දර කෑල්ලක් පළලා ඉන්න එක ලාබයිනේ. මේ කාටවත් මේ විදිහට අකුසල් වලට ඉඩ දෙමින් කාට හරි පලිගන්න ස්වභාවයකින් කාට හරි ගේමක් දෙන ස්වභාවයකින් මේ වගේ දේවල් කල්පනා කර කර ඉන්නවට වැඩිය මේ දර කාල කෑල්ලක් පළන එක ඒකත් නූපන් අකුසල් නූපද වීම පිළිබඳ උත්සාහයක් තමයි. උපන් අකුසල් ප්‍රහීන කිරීම පිළිබඳ උත්සාහයක් තමයි. මේ දර කෑල්ලක් පලනවා. ඒක වැඩක් ඇති වැඩක්ද කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් අන්න අර ඒකෙන් අපි ඒක අර කූඤ්ඤයට වගේ අරගෙන ඒක ලිව එකට අරගෙන පෙරලන්නේ මොකද්ද කියලා ගත්තොත් අර විදිහට ඊට වැඩිය බරපතල අකුසලයක් වැරදක් වෙන්න පුළුවන්. ඒක නිසා අන්නේ විදිහට උපක්‍රමශීලී වෙන්න ඕනේ. එහෙම උපක්‍රමශීලී වෙන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. මේ වැඩේ කරන්න බෑ. මේක මේ දවසක දෙකක ෆයිට් එකකුත් නෙමෙයි. මේක අපිට මේ කාලෙන් තමයි ගහන්නේ මේ වැඩේ. එතනයි තියෙන අවුල. ගොඩ දෙනෙක් අර මුල් දවස්වල ওই වීරය තියෙනවා. මුල් දවස්වල වීරය තියෙනවා. පව් වෙනකොට කොහො කො වෙලා යනවා. අර විදියට මුල් දවස්වල නම් පයට පවට බිය ලැජ්ජාව කියන එක උපරිමයට තියෙනවා. පව් වෙනකොට පවට බිය ලැජ්ජාව කියන එක සම්පූර්ණ නැත්තරම නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා යම් කිසි විදියක අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. මේක මේ කාලෙත් එක්ක තමයි මේකේ හරි හටන තියෙන්නේ. වෙන මුකුත් නෙමෙයි. ඔය දුන් දාගෙන එන කට්ටියට ඉතින් එහෙම කියන්නත් හොඳ නැහැ එක්තරා විදියකින්. ඒගොල්ලෝ එන්නෙම දවස් දෙකයි ආවේ දෙකෙන් නිවන් දැකලා යනවායි. දවස් පහේ රිට්‍රීට් එකම යන්නේ සෝවාන් වෙලයි. එහෙම තමයි එන්නේ. කමක් නැහැ හොඳයි. ඒ එන වේගය අනුව යන වේගෙත් කිව්ව හැකි සාමාන්‍යයෙන්. වේගෙන් ආපු කට්ටිය වේගෙන් යනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ හැටි. නමුත් මේ ප්‍රතිපදාව එක්තරා විදියක මේ කාලෙත් එක්ක කරන හටනක්. අපිට මේ කොටු කරලා ගහන්නේ වට කරලා ගහන්නේ ඒ ගහන්නේ කාලෙත් එක්ක බොහොම ඉවසීමෙන් මේ කෙලස් කියන දේවල් හොඳට ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. මේ වටපිටාවේ අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නවා. හදිස්සියක් නැතුව බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා අන සුදුසු වෙලාව බලලා පහර දීමක් තමයි සිද්ධ කරන්නේ. මේ විදිහේ තමයි ඒකේ ස්වභාවය. ඒක තමයි හැටි. ඉතින් මේ විදිහේ ස්වභාවයක් මේ විදිහේ ආකාරයක් තියෙනවා නම් අපිට මේ සටන කරනකොට උපක්‍රමශීලීව ක්‍රමානුකූලව මේක මේ වීරය කියන දේ සමබර කරගෙන මේ පවට බිය ලැජ්ජාව කියන දේ හඳුනාගෙන ක්‍රමානුකූලව ගමන් කළ යුතුයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ටික දවසකින් අහු වුණා. ඊට පස්සේ කියනවා මාර බලවේගද දන්නේ නැහැ. මාරයද දන්නේ නැහැ. අනේ මාරයොන්ට වෙන වැඩ තියෙනවා අප්පා. මාරයා කියන්නේ ඔය මේ කාම ලෝකේ අධිපතිනේ. මාරයා කෙලින්ම ඔය දිව්‍ය ලෝක හයත් ලෝක විදියට ඉන්නේ මිනිහා තමයි. බුද්ධ මේකේ ලෝකණි. එයාට එතකොට අනිත්‍ය ඔක්කොම තමුන්ගේ වශයේ පවත්තන්න තරම් බලාධිකාරියක් තියෙනවා. දැන් සාමාන්‍ය ඔය දේව ඇදහිල්ලක තියෙනවානේ දෙවියෝ පිළිබඳ අදහස් දෙකක් සඳහන් වෙනවා. එකක් තමයි මේ දෙවියෝ ඕල් පවර්ෆුල්. මේ දෙවියෝ තමයි මේ සර්ව බලධාරී. වෙන දෙයියෝ එක්ක නෑ. එහෙම නැත්නම් වෙන දෙයියෝ ඉන්දියට උන්ව ගණන් ගන්න යුතු නෑ. මොකද අපේ දෙයියන් ආංශයට තමයි ඔක්කොම බලය තියෙන්නේ. අපේ දෙයියන් ආංශය තමයි මේ සියල්ල පාලනය කරන්නේ, මවලා තියෙන්නේ කියන අදහස තැන තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි දෙයියෝ එක්ක අපිට ඇග්‍රීමන්ට් එකක් තියෙනවා කියන එක. එතකොට ඔය මොනෝතීසිසම් මේ විදියට ඒක දෙවි මතවාදයක් කතා කරනකොට ඔන්න ඔය කරුණු දෙක තමයි ඒගොල්ලන්ගේ පදනම. මේ දෙයියෝ සර්ව බලධාරී. වෙන දෙයියෝ නෑ. ඉන්දියත් තුන්ගෙන් වැඩක් නෑ. දෙවනි අදහස තමයි දෙයියෝ එක්ක ඇග්‍රීමන්ට් එකක් අපිට තියෙනවා කියලා. ඒතර සාමාන්‍ය මේ දෙයියන්ගේ අඳින්නීම ගත්තාම ළඟින්ම යන දෙයියෝ තමයි මාර්යා ඉතින්. මාර්යා තමයි කාම ලෝකේ අධිපති. එහෙම නැත්නම් එයා තමයි ප්‍රබලයා. එතනින් එහාට ප්‍රබලෙක් නෑ. ඊළඟට අර විදියට මේ සැලකුවාම ඉතින් එයා තමයි ළඟින්ම යන්නේ. ළඟින්ම යන්නේ එයා තමයි. මොකද හේතුව අන්න මේ විදියේ බලයක්, මේ විදියේ ශක්තියක් එයාට තියෙනවා. තවයි කොතෙකුත් දෙවිවරු ඉන්නවා. එහෙමත් තියෙනවනේ මේ දහමට අනුව. ඉතින් එන්නේ විදිහට යම් කිසි විදියක මෙන්න මේ කාමයන් ගැන මේවට තියෙන ආශාව, මේ විදියට ඒවට තියෙන ආකර්ෂණය, මේ වගේ දේවල් දවසින් දෙකෙන් මර්ධනය වෙන දේවල් නෙමෙයි. ඒ වෙනුවට මේවා මතුවෙලා එනවා. මේ බාහිර බලවේගයක් නෙමෙයි, ඇතුලේ තියෙන කතන්දරය තමයි මේ එන්නේ. ඒක බාහිරයට දාන්න එපා මාර බලපෑම අනම්මනම් කියලා. ඒ වෙනුවට මේ යම් කිසි විදිහක මේ යන ක්‍රියාවලිය, මේ කෙලෙස් කියන ඒවා එහෙම පහු බැහැල යන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. එහෙම ගියත් මේ ටික කාලයයි. ඒ ටික කාලයකට පොඩ්ඩක් පහු බහිනවා. නමුත් නැවතත් ඇවිල්ලා අපිට නොහිතූ ආකාරයෙන් පහර දෙනවා. හිතා ගන්න බැරි විදියට පහර දෙනවා. ඉතින් මේ විදිහේ ස්වභාවයක් මේවා තියෙනවා නම් මෙන්න මේ ආතාපි, ඔත්තාපි මේ වගේ ධර්ම ගොඩාක් අපේ ප්‍රතිපදාවට වැදගත්. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේක මේ උත්තර සම්බෝධියක්, උතුම් සම්බෝධියක්. ඒ සඳහා භව්‍යද අභව්‍යද, ඒ සඳහා මෙයා සුදුස්සෙක්ද නුසුදුස්සෙක්ද කියන එක තීරණය වෙන්නේ අර විදිහට මේ මේ ගුණධර්ම තුල. ඒවත් දවසක දෙකක නෙමේ, කාලයක් තිස්සේ ටිකෙන් ටික කරගෙන යනකොට. ඉතින් ගොඩ දෙනෙට වර්ධින දේ තමයි මුල් කාලේ ඒවත් තියෙනවා, පහු වෙනකොට ඒ වැලියුස් නැති වෙලා යනවා. මුල් කාලේ වීරය තියෙනවා, මුල් කාලේ පවට බිව ලැජ්ජාව තියෙනවා, පහු වෙනකොට ඒ දේවල් නැති වෙලා යනවා. ඉතින් අපරාදේ ඒ ධර්ම උත්සාහය, අපරාදේ ඒ පැවිද්ද කියලා තමයි ඉතින් කියන්නේ. මොකද හේතුව? අන්න අර උතුම් දෙයක් හොයාගෙන ගියේ, හැබැයි ටික දවසකින්ම අභාවය වුණා. ඒක නිසා තම තමුන් පිළිබඳ අදහසකින්, මම මේ මොනවද කරන්නේ කියන අදහසකින් කල් ගෙවන්න වෙනවා. මේ පවට බිය කියන දේ බොහොම වැදගත් ධර්මයක්. මේ මේක සාමාන්‍ය මේ සීලයක් කියන අදහසටත් වැඩිය, ඊට වැඩිය ගැඹුරට යන දෙයක්. සාමාන්‍ය දැන් ඔය බටහිර ලෝකේ ගත්තොත් සීලය කියන අදහසක් නැහැ ඒගොල්ලෝ ගාව. නමුත් ඒගොල්ලොන්ගේ මේ මේ පවට බියක් ලැජ්ජාවක් කියන එක සමහර විට තියෙන්න පුළුවන් ඒ විවිධ කොටස් සඳහා. ඔක්කොම පව විදිහට දකින්නේ නැති වුණත් සමහර දේවල් වලට අන්න අර ඒගොල්ලන්ගේ එහෙම පවට බියක් ලැජ්ජාවක් වගේ දෙයක් පෙන්නුම් කරනවා. සාමාන්‍ය බොරුව වගේ දෙයක්, සාමාන්‍ය එහෙම බොරුව බොරු කියන්නේ දන්නේ නැති වගේ සමාජයක් තියෙන්න පුළුවන්. බොරුවක් කියන දෙයක් එහෙම ඒක එහෙම කළ හැක්කක් නොවේ, එහෙම ඔප්ෂන් එකක් නැහැ විදිහට දකින්න තත්ත පව තියෙනවා. මොකද හේතුව අර පොඩි කාලේ ඉඳලා සත්‍ය වචන කතා කරලා පුරුදු කළා. අර එදා මම කිව්වෙත් ඒකයි, මස් වැද්දෙක් මේ YouTube එකේ. අද කාලේ එදා වචනෙන් කියනවා නම් මස් වැද්දෙක්, අද කාලේ වචනෙන් කියනවා නම් හන්ට කෙනෙක්. එයා කියනවා මේ මේ මගේ දුව අවුරුදු 6යි, මෙයා කිව්වොත් කියන්නේ ඇත්ත, කිව්වොත් කියන්නේ ඇත්ත. දැන් මේ ඔව් කිව්වොත් ඔව්, නැහැ කිව්වොත් නැහැ. ඔන්න බලන්න මං අහනවා කියලා තමයි අහන්නේ. ඒ මොකද ඒ දරුවා ඒ බොරුවක් කියනවා කියන ඔප්ෂන් එකක් ඒ දරුවගේ ඔළුවේ නැහැ. හරි, එන්නේ විදිහට යම් කිසි විදියක මේ පවට බිය මේ මේ දේවල් කලාවගේ නෙමෙයි මේවා, අන්න විඳ දරා ගන්න වෙනවා. ඔය සැලසුම් ගැහුවා වගේ නෙමෙයි, විඳ දරා ගන්න වෙනවා. දැන් ගොඩ දෙනෙට තියෙන අවුල තමයි දැන් අද හවස මොකක් හරි සිදුවීමක් වෙනවා. රෑට ගිහිල්ලා අර දුන් දානවා, රාත්‍රියට දුන් දානවා කියලා කියන්නේ. එහෙම තමයි සාමාන්‍ය ඔය සූත්‍ර දේශනාවක් තියෙනවා, මේක දවල් තිස්සේ ගිනි ගන්නවා, රෑට දුන් දානවා. දවල් තිස්සේ එහෙම දුවනවා, වැඩ කරනවා, රෑට දුන් දම දම ඉන්නවා. හෙට දවසේ කරන ටික ගැන කල්පනා කර කර ඉන්නවා. එතකොට මේ විදිහට අද වෙච්ච සිදුවීමක් රෑ තිස්සේ කල්පනා කළා, පහුවදාට ඇවිල්ලා ඔන්න අංචියක් අදිනවා. පහුවදාට ඇවිල්ලා මොකක් හරි සිද්ධ කරනවා. ඉතින් කට්ටිය අහනවා මේ භාවනාව කිව්වට ස්වාමීන් වහන්ස භාවනාවක් වැඩිලා තියෙයිද? එහෙමත් අහනවා. අර පහුගිය දවසක ඩ්‍රයිවර් මහත්තයෙක් හම්බෙලා කියනවා, ස්වාමීන් වහන්ස මේ මේ මට සැකයක් මතුවෙනවාලු මේ භාවනාව හරිද කියලා. මොකද මේ 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 මම කළා නෙමේ, මම මේ කරලා කියන කට්ටිය දිහා බැලුවාම මට මේ වගේ වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස, මොකක් හරි අවුලක් තියෙනවා නේ කියලා ඒ මනුස්සයට තේරෙනවා. ඔය හිතන්න එපා අපි ඔය කරන වැඩ කටයුතු මේ වටපිටාවට නොතේරෙනවා කියලා. එහෙම මෝඩියෝ නෑ, දවසක් දෙකක් මෝඩියෝ වෙන්න පුළුවන්. ඒ වුණාට හොඳට තේරෙනවා කට්ටියට. එතකොට නිකන් අර මගේම හෙළුව නේ මේ දකින්නේ, මේ සලුපිලි පටලෝගෙන ඉන්නේ, ඈ බෝ මෛත්‍රිය කරුණාව පතුරවගෙන ඉන්නේ, ලොකු බණ තමයි කටහැරියොත් කියන්නේ. නමුත් හෙළුව පේනවා, හෙළුව පේනවා. හෙළුව පේන්නේ කාටද? අර සාමාන්‍ය නිකන් අර භාවනා නොකරපු අර වාහනේ ලොවන මනුස්සයට පවා තේරෙනවා. තේරෙනවා මේ මේ කියන කතාවත් එක්ක මේ වැඩචර්යාව ගැලපෙනවද, මේ කියන බණෙත් එක්ක මේ චර්යාව ගැලපෙනවද. ඒක තේරෙනවා කාට කාටත්. ඒකින්ද ඔය රඟනකොට පොඩ්ඩක් පරිස්සමෙන් රඟන්න වෙනවා. මොකද හේතුව මේ වටපිටාවට ඔය හෙළුව පේනවා. එතන පවට බියක් ලැජ්ජාවක් නැහැ කියලා තේරෙනවනේ වටපිටාවට. මේ විදිහට මේ යම් කිසි කෙනෙක්ගේ පරිගැණීම වෙනුවෙන්, ඉරිසියාවක් වෙනුවෙන් මේ විදිහට වැඩ කරනවා කියලා තේරෙනවනේ. එතකොට ඒක නිවනකට හේතු වෙනවද? කාවද ඔය රවට්ටන්න හදන්නේ කියන ප්‍රශ්නේ මතුවලා ආවොත් අන්න නිකන් අපි නිකන් රවට්ටලා නිවන් යන්න මේ විදිහට මේ උතුම් වූ සම්බෝධියක් තමයි භාග්‍යතුන් වහන්සේ කියන වචනේ මෙතෙන්දී. ඒ උතුම් වූ සම්බෝධියක් ලබන්න පුළුවන්ද? අර විදිහට පවට බියක් ලැජ්ජාවක් නැතුව. ඒ පව් කරනවා කියන්නේ මොකද්ද? වීරය තමයි කෙලෙසිලා තියෙන්නේ. වීරය තමයි පිරිහිලා තියෙන්නේ. මේවා සඳහා මේවා නොකර ඉන්න වීරයක් යා තුල නැහැ. මේවා නොකර වෙන දෙයක් වැඩ හොඳ දෙයක් කරන්න වීරයක් යා තුල නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? නැවත නැවත අර තමුන්ට ලැබිච්ච බලාධිකාරියත් එක්ක අන්න එක එක්කෙනාට අංචිය දෙද, එක එක්කෙනාට අර විදියට අකටයුතුකම් කර කර තමුන්ගේ බලේ තහවුරු කරගන්න. ඒ විදියට අර විදියට කෙනෙක්ව විනාශ කරන අසුලුව ඒ විදියට කටයුතු කරනවා. ඉතින් එහෙම කටයුතු කළා අපි නිවනක් ගැන අපිට කතා කරන්න පුළුවන්ද කියලා ගත්තොත්, එහෙම නිකන් රවට්ටලා මම මාවම රවට්ටගෙන නිවන් යන්න පුළුවන් වෙයිද? මේ උතුම් වූ සම්බෝධියක් ලං කරගන්න පුළුවන් වෙයිද? ඒක ඉතින් අර අර පාරේ අර වාහනේ ලොගන යන මනුස්සයරට තේරෙනවනේ. ඒ මනුස්සයත් අහනවා මේ භාවනාව හරි ගිහිල්ලා නැහැ නේ වගේ නේ ස්වාමීන් වහන්සේ. මොකද වෙලා තියෙන්නේ මේ? දැන් මටත් තේරෙනවනේ මේකේ අවුලක් තියෙනවා කියලා. මම භාවනා කරන කෙනෙක් නෙමෙයි. මං එහෙම කළා නැහැ, මට එහෙම කළා නැහැ, මම එහෙම උත්සාහයකුත් නැහැ. නමුත් මට තේරෙනවා මේකේ මොකද්ද අවුලක් තියෙනවා කියලා. ඉතින් එන්නේ විදිහට තම තමුන්ගේ ප්‍රතිපදාව සමහර විට ඒ වගේ කෙනෙක් මුල් අවදීදී ගොඩාක් වීරිය තියුණ කෙනෙක්, ගොඩාක් පවට බියක් ලැජ්ජාවක් තියුණ කෙනෙක්, පවට බිය ලැජ්ජාව පිළිබඳ ලොකු අවධානයකින් කටයුතු කරපු කෙනෙක්. නමුත් කාලෙත් එක්ක අන්න මොකද වෙලා තියෙන්නේ? අර විදිහට වීරිය නැති වෙලා ගිහිල්ලා. මතක තියාගන්න මෙතන වීරිය කියන වචනේ යෙදෙන්නේ ප්‍රඥාවත් එක්ක. ඒකයි මෙතන නිකම්ම පව් කරන්නත් වීරිය කරන කට්ටිය ඉන්නවනේ. දැන් අංචියක් අදින්න උනත් ඒකටත් සෑහෙන වීරයක් දරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමේ මෙතන වීරය කියලා, මේ දහමේ වීරය කියලා පෙන්වන දේ. මේක හැම වෙලේම මේ කියපු වචන ටිකත් එක්ක නූපන්න කුසල් නූපදවන්, උපන්න කුසල් ප්‍රහීන කරවන්න, මේ විදිහට තමයි ආ වීරය දරන්නේ. ඒතර ඒ කියන්නේ මොකද්ද? ප්‍රඥාවත් එක්ක කියපු වීරයක්. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් තර අවස්ථාවක අහනවා භාග්‍යවතුන් වහන්සේ සීලයයි ප්‍රඥාවයි අතර සම්බන්ධය මොකද්ද කියලා. එහෙම නැත්නම් මෙතන කියන විදිහට පවට බිය වෙන්නත් කියලා ගන්නත් පුළුවන් අපිට. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රඥාවන්තයාට සිල් තියෙනවා, සීලය තියෙනවා නම් ඒ තැනැත්තට ප්‍රඥාව තියෙනවා. ওই දෙක ආයි වෙන් කරලා පෙන්වන්න බෑ. ඒ ධර්ම දෙක කඩලා වෙන් කරන්න බෑ කියන අදහස තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒක නිසා අන්න මේ විදිහට මේ වීරය කියන දේ වුණත් ඔය ලෝක සම්මත වීරය නෙමෙයි මෙතෙන්දී අදහස් කරන දේ. මේ ප්‍රඥාවක් එක්ක ගිය ඒහා සම්බන්ධ වීරයක් තමයි මෙතෙන්දී පෙන්වන්නේ. එතකොට ඒ විදිහේ වීරයක් අනිවාර්යෙන් අපිට යහපත පිණිස හේතු වෙනවා. අර විදිහට පවට බියක් ලැජ්ජාවක් ඒ තැනැත්ත තුළ තියෙනවා. ඒ පවට බිය ලැජ්ජාව නිසාම තමයි මේ තැනැත්තා වීරය කරන්නේ, ඒ විදිහට උත්සාහ කරන්නේ. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් අපි තුලත් ලං කරගත්තොත් වටිනවා. නැත්තම් මොකද වෙන්නේ? අන්න ගොඩාක් දුරට කාවදෝ රවටන හැඟීමකින්, කාවදෝ මුලා කරන හැඟීමකින් අපි කටයුතු කරනවා. නමුත් අපේ හෙළුව එහෙම වහන්න පුළුවන් හෙළුවක් නෙමෙයි. ඒක හොඳට පේනවා, වටපිටාවට තේරෙනවා. අර විදියට වටපිටාවේ ඉන්න මේ නිකං බාහිර මිනිස්සේ මේ ප්‍රතිපදාවක නොයදිච්ච කෙනෙක් උනත් තේරෙනවා. ඒක නිසා මේ සත්තු සර්පයන්ට උනත් තේරෙනවා. ඒක නිසා ඔකේ ඔය අලුත් මැජික් එකක් නැහැ. ඒ එච්චරේ සරලව මේ වැඩේ අඳුන ගන්න පුළුවන්. ඒක නිසා තමුන් තමුන්ට අවංක වෙන්න එච්චරයි අවශ්‍ය. අර බුදුරජාණන් වහන්සේ කියන්නේ අර බෝධිසත්වවදීදී මේ මරණ ජීවිතය පිළිබඳ තර්ජනයක්. ඇත්ත කිව්වොත් බෙල්ල ගහලා යනවා. හැබැයි කල්පනා කරනවා මම මේදී කඩප්පුලි වැඩක් කරා තමයි. නමුත් මම මේ සත්‍ය හොයාගෙන යන කෙනෙක්. සත්‍ය හොයාගෙන යන කෙනෙක් මට බොරුවෙන් කවදාවත් සත්‍ය හොයන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. බොරුවෙන් සත්‍ය හොයාගන්න ලැබෙන්නේ නැහැ කියලා සත්‍ය වචන කතා කරනවා. තමුන් තමුන්ට අවංක වෙන්න එපැයි. එහෙම නැතුව කොහොමද මේ විදියට උතුම් වූ සම්බෝධියක්, උතුම් වූ සම්බෝධියක් ලබන්නේ කොහොමද තමුන් තමුන්ට අවංක නැත්තම්? අන්න ඒ සරලත්වය තියෙනවා නම් අපි ළඟ වීරය තියෙනවා. අන්න ඒ සරලත්වය තියෙනවා නම් අපි ළඟ මේ පවට බියක් තියෙනවා. ඉතින් එන්නේ විදිහේ උත්සාහයක් තුළින් අර කී විදියට උතුම් වූ සම්බෝධියක් ලබන්න පුළුවන් වෙයි. ඒ සඳහා යම් කිසි දෙයකේ දිහාවට ගමන් කරන්න පුළුවන් වෙයි. ඉතින් එන්නේ වගේ උත්සාහයක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? අපි වීරය කියලා ගන්නේ අන්න අපාය සහගත වීරයක්. අපායට යන්නත් අර විදියට වැරදි විදියට වීර කරොත්, ප්‍රඥාව නැතුව වීර කරොත් අපායට යන්නත් වැඩි දුර නෑ. ඊළඟට අන්න පවට බිය ලැජ්ජාව කියන එක කඩලා බිලද දානවා අපි. එතකොට මොකද වෙන්නේ? අන්න උතුම් වූ සම්බෝධියක් වෙනුවට අන්න බොහෝ කලක් ජීවත් වෙන්න පුළුවන්. උතුම් වූ සම්බෝධියක් කියුවා මොකද? ඒකේ අදහසක් තියෙනවනේ, නිකන් එතනින් කෙලවර වෙනවා කියන අදහස. අනිත් පැත්තට කරකුණොත්, අනිත් පැත්තට කරකුණොත් අන්න බොහෝ කලක් ජීවත් වෙන්න පුළුවන්. ඒකනේ කියන්නේ දැන් අර miserable කට්ටිය. කියන්නේ මොකද? නිකන් ওই විදියට අකුසලයේ මේ දිලා, පාපේ මේ දිලා ගත කරන කට්ටිය බොහෝ කලක් ජීවත් වෙනවා. අර විදියට කුසලයට නැමිච්ච ප්‍රතිපදාවක් වඩන කෙනෙක් අන්න එයා යම් කිසි විදියක මැරෙන්න වරම් ලබනවා. එන්න මේ විදිය අර්ථකින් ප්‍රකාශ කරනවා. මොකද්ද මේ කියන්නේ කියලා ගත්තොත්, දැන් අපි හිතමු අර රෑ තිස්සේ දුන් දම දම කාට හරි අංචියක් අදින්න කල්පනා කරනකොට මොකද වෙන්නේ? මේ රැය හරි දිගයි නේද? පුදුම දිගයිනේ ඔය රැය. ප්‍රශ්නයක් ආපුවාම අපේ පැය ගෙවෙන්නේ කොච්චර හෙමීටද බලන්න. අර විදියට වෙහෙසක් පීඩාවකින් ඉන්නකොට රැයක් එලි කරගන්නවා කියන එක කොච්චර අමාරුද බලන්න. මට මතකයි මගේ ජීවිතේ සමහර රැයවල් තියලා තිනවා එලි වෙන්නේ නැහැ. යකෝ බෑ, තාමත් 12යි. ඈ ආපහු තව පැයක් ගිහිල්ලා බලනකොට තාම 12යි 10යි. තවත් පැය දෙකක් විතර ගිහිල්ලා බලනකොට 12යි 20යි. ඈ එහෙම තමයි ඒ රැයවල් ගෙවෙන්නේ. මොකද හේතුව? අනේ ඉන්නේ බොහෝ වෙහෙසක පීඩාවක දැවි දැවි ඉන්නේ. එතකොට අන්න බොහොම හිමීට තමයි කාලේ ගෙවෙන්නේ. විවේක මනසක් තියෙනවා නම් යනවා තේරෙන්නේ නැහැ. දැන් 2023 ගිහිල්ලා ඉවරයි ඈ. අද පළවෙනිදා, තව මාසයයි තියෙන්නේ. 23ක් ඉවර වුණා. අන්න ගියා හොයාගන්න බෑ. ගියා හොයාගන්න බෑ. එතකොට වේගෙන් කාලේ ගෙවිගෙන යනවා. අන්න අපේ හිතේ මේ ග්‍රහණය, මේ කටුගතිය නැත්තම්. කටුගතිය තියෙනවා නම් ග්‍රහණය තියෙනවා නම් තප්පර 10ක් 2ක් 3ක් විනාඩි 10ක් 2ක් 3ක් ගෙවා ගන්න හරි අමාරුයි. පුදුම අමාරුයි. ඒකනේ පුදුම වෙහෙසකින් තමයි ඒක ගෙවෙන්නේ. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් මේ කාලය කියන දේ අපි අත්දකින්නේ අපේ මානසික තත්ත්වයට සාපේක්ෂව. අර විදියට දුකේ දැවි දැවි ඉන්නකොට කාලය ගෙවෙන්නේ හරි හිමින්. ඒකම වෙන්නේ නැති ඔය සමහර විට ඔය අපාය භූමිවල ආයුෂ පිළිබඳ සඳහන් කරන්නේ. බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ දස දහස් ගණනක් ආයුෂ තිනවා කියන්නේ සමහර විට ওই විදියට තමයි ගෙවෙනව ඇත්තේ. කාලය ගෙවෙන්නේ හරි හිමින්. හරි ඉන්නේම වෙහෙසක පීඩාවක දැවි දැවි ඉන්නේ. එතකොට කාලය කියන එක නිකන් අපිට උසුළු විසුළු කරනවා වගේ. ඒක නිසාම තමයි මේ විදිහේ දුන් දම දම රෑ තිස්සේ දුන් දම දම කල් ගෙවනකොට මොකද වෙන්නේ? අන්න කාලේ ගෙවෙන්නේ හෙනිහිමි. විවේක වෙලා භාවනාවක විවේකුණත් දකි බලන්න අන්න කොච්චර වේගෙන් වෙලාව ගෙවෙනවද කියලා. අර විදිහේ කටුගතියක් නැත්තම් බලන්න දවස් සති මාස ගණන් ගෙවෙන විදිහ හිතාගන්න බැරි බව. ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒ කාලය කියන එක අපි අත්දකින්නේ අනිවාර්යෙන් අපේ මානසික තත්ත්වයට අනුව. ඒක නිසාම තමයි අර විදියට අපි තුල වීරයක් නැත්තම් නැතත් මතක් කරනවා වීරය කිව්වහම අර ප්‍රඥාව එක්ක මුස් වෙලා ඉන්නේ. ඒ විදිහේ වීරයක් නැත්තම්, පවට බියක් ලැජ්ජාවක් නැත්තම් අපි බොහෝ කල් ජීවත් වෙනවා. බොහෝ කල් ජීවත් වෙන්නේ කොහොමද? විඳව විඳව, පෙලි පෙලි, දැවි දැවි ජීවත් වෙනවා. ජීවත් වෙනවා. අර විවේක අර විදිය උතුම් වූ සම්බෝධියක් දිහාවට යන කෙනෙක්ට තේරෙනවා කල් ගෙවෙනවා, සති මාස ගණන් ගෙවෙනවා අඳුරන්න බෑ. 2023ද ඉන්නේ කියලා මතක නැති වෙනවා හිටපු ගමන්. මේ 2022ද 3ද? ආවනේ අවුරුද්දක් අමතක වෙන විදියක් නැහැනේ. මාස, දවස්, පැය ගණන් වලට තවම මතක විදින විදියටනේ අපි ප්ලෑන් කරගෙන තියෙන්නේ. නමුත් අවුරුද්ද අමතක වෙනවා. දැන් ලබන අවුරුද්දට ගියාම ඔන්න විශ්වාස නැහැ. 24ද 23ද මෙයා 24 ජනවාරි කියලා ලියනවා සමහර වෙලාවට, 23 ජනවාරි කියලා ලියනවා සමහර වෙලාවට. කැලෙන්ඩර් ඔක්කොම උඩු යටිකුරු වෙලා තමයි තියෙන්නේ. ඉතින් Google කැලෙන්ඩරේ බලන්න ඕනේ මොන අවුරුද්දද ඉන්නේ කියලා හොයාගන්න. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා නම් මෙන්න මේ පවට බියක්, මේ විදිහට වීරයක්, මේ වගේ ධර්මතා අන්න උතුම් වූ සම්බෝධියක් දිහාවට අරාගෙන යනවා. එහෙම නැත්නම් මේ මැරෙන්න වරම් ලැබෙනවා. අනිත් පැත්තෙන් අර විකෘති පැත්තට ගියොත් මොකද වෙන්නේ? බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. විඳෝ විඳෝ, තැවි තැවි, දැවි දැවි ජීවත් වෙන්න පුළුවන්. අපි මොකද්ද තෝරන්නේ කියන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. මොකද්ද තෝරන්නේ කියන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. අර වටපිටාව දිහා පොඩ්ඩක් බලන්න. මේ සරලව විවෘත මනසකින් බලන්න. එතකොට එච්චර අඳුර ගන්න අමාරු නෑ. ගොඩනෙට වෙන්නේ මොකද්ද? පරණ වෙනකොට, පහුපහුව වෙනකොට අර නිකන් මම මේ යෝගියෙක්. මම අවුරුදු ගණනක් මං කරලා තියෙනවා. මම මේ හාමුදුරු කෙනෙක්. මම මෙච්චර වස් තියෙන හාමුදුරු කෙනෙක්. මම අනුනායක කියලා ඔන්න ඔය විදියට යනවනේ. මොකද්ද අන්තට්ටුවක් පළඳ ගන්නවනේ. එතකොට අමාරුයි. එතකොට අමාරුයි. ඕක ඔය කාට කාටත් තේරෙනවා. අර කැපකාරයාට ආපු මිනිහටත් තේරෙනවා. එදා භාවනා කරන්න ආපු මිනිහටත් තේරෙනවා. මට මතකයි මම මේ ආපු අවධියේදී මේ පැවිදි වෙලා නැහැ. එතකොට අපි ගියා කොහේ හරි වැඩසටහනකට. මම තව ස්වාමීනාංශ එක්කෙනෙක් එක්ක ගියා. මම උදව්වට ගියා. අපි ගිහිල්ලා බැලුවා බොහොම ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීනාංශ කෙනෙක්. ඒ ස්වාමීනාංශ අපිව බොහොම සාදරෙන් පිළිගත්තා. අපිව සාදරෙන් පිළිගෙන සාමාන්‍ය අර මාත් එක්ක ගියපු ආමඳුරුවන්ට ගොඩාක් කතා බහ කළා. මටත් කතා බහ කළා. හරි කරුණාවයි, හරි සාදරයි. පිළි අරගෙන අපි උන්නාසගේ කුටිය අපිට පෙන්නවා. කුටිය පෙන්නුවාම මට නම් මොකද්දෝ අවුලක් කියන එකක් මට තේරුණා. ඒ කියන්නේ පුදුම ලක්ෂුරියස්. දැන් මේ අනුන්ගේ සල්ලි වලින් නේ හදන්නේ. හාමුදුරුව හම්බ කළ හදනව නෙමෙයිනේ. එතකොට අඩුම ගානේ නිකන් බැලුවාම පේන්නේ නැති වෙන්න එපා මේක අනුන්ගේ සල්ලි වලින් හදලා තියෙන්නේ කියලා. මං කියන දේ තේරෙනවද දන්නේ? සාමාන්‍යයෙන් ඔය ලේවා කාලා තමයි ගෙවල් දොරවල් හදන්නේ මිනිස්සු. තමුන්ගේ සල්ලි වලින් හදනව නම් හදන්නේ මේ විදියට. අනුන්ගේ සල්ලි වලින් ඇදපු බව පේනවා නම් බැලු ගම. ඒ මොකද්ද කියන්නේ? අනවශ්‍ය වියදම් ලක්ෂුරියස් විදියට හදලා තියෙනවා. එක එක අර හීන මාලිගා විදියට හදලා තියෙනවා. අරහෙන් view එක පේන්න ඕනේ, ඈත පේන්න ඕනේ. මෙහෙම මේ විදියට ඇංගල් එකක් තියෙන්න ඕනේ, බල්කනියක් තියෙන්න ඕනේ කියලා මොනවාදෝ විකාර. හොඳටම තේරෙනවා මෙයා හම්බ කරලා හදපු එකක් නන් නෙමෙයි. කාගේදෝ සල්ලි වලින් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් ඒ විදියේ කුටියක් අපිට පෙන්නවා. පෙන්නනකොටම මට මොකද්දෝ අවුලක් ආවා. මේ පෙන්නන බව නම් හැබෑව, බොහොම කරුණාවෙන් මේ ස්වාමීන් වහන්සේ අපිට සලකන බව නම් හැබෑව. නමුත් මේ කියන එකේ මොකද්දෝ අවුලක් තියෙනවා නේද කියන වගේ සැක සංකාවක් මම මේ එතකොට ගිහියා. මං කරලා තිබුණ භාවනාවකුත් නැහැ. නමුත් ඒත් මොකද්දෝ ප්‍රශ්නාර්ථයක් වගේ එකක් නිකන් මතුවෙලා ආවා. මතුවෙලා ආවා මේ මේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. ඔවා දැක්කාම ඔය සල්ලි පූජා කරපු කට්ටිය සමහර විට ගෙදර දොරේ වාලේ ගා ගන්නවත් සල්ලි නැහැ. හැබැයි මේ පූජා කරනවා. කන්න බොන්නත් සල්ලි නැහැ. හැබැයි මේ පූජා කරනවා. ඒ මිනිස්සු දැක්කාම කියන අම්මෝ මේක හෝටලයක් වගේනේ. ඒ වචනේ කියවෙනවනේ. ඒ වචනේ කියවෙනවනේ. ඒ කියවුනාට පස්සේ මොකද්ද මේ අවුලක් පරහක් මතුවෙලා එනවනේ. ඒ වගේ කුටියක ඉඳලා කොහොමද ගමේ පිටපත යන්නේ? අර දුප්පත් ගේකට. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ අවුල තේරෙන්නේ නැහැ නේ හාමුදුරන්ට. මේ ලෝ ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්. එහෙම කියන එකත් හොඳ නැහැ. නමුත් මට මොකද්දෝ සැක සංකාවක් මතුවලා ආවා. ඒ ට්‍රිප් එකේ හොඳම කෑල්ල තියෙන්නේ අර මුළු කුටියම පෙන්නලා, බාත්รูම් පෙන්නලා, අර විදියට මොනවද ග්‍රැනයිට්ද මොනවද අල්ලලා තියුණු පොලවල් පෙන්නලා, අන්තිමට ඇඳ පෙන්නලා කියනවා හාමුදුරුනේ මගේ නැහැනේ ඔය වැඩි මේවා. මේ කොහොඹ ලෑල්ල විතරයි. මම නැහැනේ ඔය වැඩි සැප ආසන. කොහොඹ ලෑල්ල තමයි මම නිදි ගන්නේ. ඔක්කොම අර ටික පව කරගාම තමයි කොහොඹ ලෑල්ල තියෙන්නේ. ඉතින් අර ඉනා කාලා මැරෙන්න පුළුවන් කොහොඹ ලෑල්ල දැක්කහම අර ටික ඔක්කොම පව කරගෙන ඇවිල්ලා. කොහොඹ ලෑල්ලේ තමයි නිදියන්නේ. ආ කොහොඹ ලෑල්ලක් තියෙනවනේ හරි. ඊටු ටික ඔක්කොම කැපිලා යනවා ඒකට. ඉතින් ඒ වගේ ලෝකෙකනේ අපි ජීවත් වෙන්නේ. ඊටර මේ කාටද මේ පැටලිලා තියෙන්නේ? ඕක බඩ පිටාවේ බලන මිනිහට තේරෙන්නේ නැද්ද මේකේ අවුලක් තියෙනවා කියලා? මේ හාමුදුරුවෝ මේ කියන්නේ කතන්දරේ මේකයි ගැලපෙන්නේ නැහැ කියලා පරහ පේන්නේ නැද්ද? හොඳට පේනවනේ. දැන් අද අවදිය කියන්නේ ඒකනේ. අද අවදිය කියන්නේ ඒක. මෙච්චර කාලයක් මේක වහගෙන ඉන්නේ. දැන් ඔය සෝෂල් මීඩියා වලින් කියනවා මෙන්න හෙළුව. මෙන්න සිවුර ඇතුලේ ඉන්න නිර්වත් මිනිහා කියලා පෙන්නුම් කරනවා. අපි කොච්චර සද්දාවෙන් ඕක වහන්න ඇදුවත් ඔය යථාර්ථය ඔක පිටිපස්සේ තියෙනවනේ. ඔය යථාර්ථය ඔක පිටිපස්සේ තියෙනවා. මේ කියන බණේ කියන කෙනාට තේරිලාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් විමසලා කල්පනා කරලා බැලුවොත් අනේ එච්චර අමාරු නෑ ඔක අඳුන ගන්න. ගොඩ්ඩක් නිකං ඇහැ ඇරලා බලන්න විතරයි තියෙන්නේ. බලපු ගමන් පේනවා, එතනම පේනවා මොකද්ද මේ කියන්නේ, මොකද්ද මේ කතන්දරේ, කොහෙදෝ මොකද්දෝ එකකට අහුවෙලා නේද කියලා දැකගන්න දැනගන්න වැඩිය අමාරු වෙන එකක් නෑ. අන්න එතකොට එයාට ඉබේම අර ප්‍රඥාව මුසු වෙච්ච වීරයක් මතුවෙලා එන්න පුළුවන්. පවට බියක් ලැජ්ජාවක් මතුවෙලා එන්න පුළුවන්. අර නිකන් මහා මේ පෞරුෂයක් නඩත්තු කිරීමක් නෙමෙයි මෙතෙන්දි තියෙන්නේ. සමහර වෙලාවට බොහොම අසරණයි, අහිංසකයි. තව වෙලාවකට මොකද්දෝ පෞරුෂයක් නඩත්තු වෙනවා, කරනවා නෙමෙයි නඩත්තු වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ගැනත් කියනවනේ, සමහර වෙලාවට මේ තනියෙන් පිණ්ඩපාතේ යනවා. වැස්ස වෙලාවට පිලට ගොඩ වුණාම මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ගේ ඉස්සරහට ගිහිල්ලා පිණ්ඩපාතෙන් ලැබෙන්නේ නැතුව බඩගින්නේ එනවා. මානයා ඔලොක් ඔලොක් ගාලා hina වෙලා මාරයා අහනවා, මේ ලැබුණාද පිණ්ඩපාතේ? ඈ ඒ විදිහේ තත්ත්වවලත් බුදුරජාණන් වහන්සේ ඉඳලා තියෙනවා. තවත් විටක ඔන්න මහා දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ පිරිවරාගෙන ඈත නොපෙනෙන තාක්කල් මේ බ්‍රහ්මයන්ගෙන් දෙවි දේවතාවුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා කියලා සඳහන් කරනවා. එතකොට ඒ එක වෙලාවකට මහා තේජසක්. තව වෙලාවකට අර සාමාන්‍ය දුගී දුප්පත් හිඟන්නේ ගාන්ටම වැටෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒකම තමයි මේ ප්‍රතිපදාව. එහෙම නැතුව නිකන් අර මහා මොකද්දෝ එකක් නඩත්තු කරනවා නම් තේරුම් ගත යුතු තමයි මොකද්දෝ අවුලක් තියෙනවා. අවුලක් තියෙනවා, මේක නෙමෙයි මේ කියන වීරය, මේක නෙමෙයි මේ කියන මේ පවට බිය. ඒ වෙනුවට අන්න වෙලාවකට ඉබේම නඩත්තු වෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. තව වෙලාවකට මොකද්දෝ අසරණ අහිංසක කමකින් ජීවත් වෙනවා. ජීවත් වෙනවා වෙලාවකට ධර්මාසනයට නැගලා මහා ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. කට්ටිය නිකන් මත් වෙලා වගේ අහගෙන ඉන්නවා. තවස් වෙලාවකට මේ හාමුදුරුව මේ කවුද කියලා හොයාගන්නත් බෑ. කවුද කියලා හොයාගන්නත් බෑ. අර විදිහේ මේ මේ බණ කියපු හාමුදුරුවෝද මේ කියලා හොයාගන්නත් බෑ. ඒ විදිහට බොහොම අහිංසක අසරණ ස්වභාවිකින් කල් ගෙවනවා. ඔන්න ඔය දෙපැත්තම අපේ ප්‍රകൃතිය එකක් විතර නඩත්තු වෙනවා නම් මොකද්දෝ අවුලක් තියෙනවා. ඉතින් ඒක නිසා නැවත නැවත ප්‍රතිපදාවක් වැඩෙන කෙනෙක්ට තේරෙනවා අන්න මේ විදිහට වීරයක්, ප්‍රඥාවට බර වීරයක්, ඒ වගේම අර විදිහට පවට බියක්, ලැජ් බියක්, මේ විදිහේ දෙයක් මාතුල තියෙනවද, ඒක මට සහය වෙනවද. සාමාන්‍ය සිල්පදවලට වැඩි එහා ගියපු හැකියාවක් තමයි ඔක කියන්නේ. සාමාන්‍ය ගිහි සමාජයක වුණත් ජීවත් වෙන කෙනෙක් සිල්පද පිළිබඳ අපේක්ෂාවක් යාට නැහැ. නමුත් එයාට පවට බියක් ලැජ්ජාවක් තියෙනවා. ඒකම ඇතියාව රකින්න ඒ සීලේ පදනම් වගේ තියෙන්නේ ඒ දේ තමයි. ඒක සීලේ පදනම් වගේ. ඒක මත තමයි සීලේ කොට නැගෙන්නේ. ඒ පදනම නැත්තම් කොච්චර සීල් රකින්න උත්සාහ ගත්තත් ඒක රැකෙන සීලයක් නෙමෙයි. ඒක නිසා තම තමුන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේක. තම තමුන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අර විදියට සමහර වෙලාවට වරදිනවා, පැටලෙනවා. වැරදුනහම පැටලුනහම මහා නිකං වරදකාරී හැඟීමක් එක්ක සමහර විට සබකෝලයක් වගේ එකක් මතුවලා එනවා වෙන්න පුළුවන්. මගේ අතින් මෙහෙම දෙයක් වුණානේ. මගේ අතින් මෙහෙම දෙයක් වුණානේ, මම මෙහෙම සිද්ධ කරානේ කියලා අර නිකං මෙච්චර කාලයක් වැඩවපු භාවනාව නැතරම නැති වෙලා ගියා වගේ ස්වභාවයක් මතුවලා එනත් පුළුවනි. නමුත් ඒකත් අපේ ප්‍රතිපදාවෙම කොටසක් කියලා අපිට අරගන්න පුළුවන්. මොකද අර ස්ථාවරව එක විදිහේ දෙයක් නඩත්තු වෙනවා නම් එතන මොකද්දෝ අවුලක් තියෙනවා. එහෙම නඩත්තුවක් පිළිබඳ නෑ මේක. මේ ප්‍රතිපදාවවත් නඩත්තු කරන්නේ නෑ අපි. මේ භාවනාව මුලදී නඩත්තු කරන බව හැබෑව. ආධුනික කෙනෙක් භාවනාව නඩත්තුව ගැනම තමයි කියන්නේ. නමුත් ප්‍රතිපදා වැඩෙනවා නම් නඩත්තු නොකරන භාවනාවක් තියෙන්න ඕනේ. නඩත්තු නොකරන පෞරුෂයක් තියෙන්න ඕනේ. නඩත්තු නොකරන ජීවිතයක් තියෙන්න ඕනේ. අන්නේ නඩත්තු නොකරන ජීවිතේදී අන සමහර විට පෞරුෂය හැදෙනවා, බිඳෙනවා. ඒක දේවල් යහපත් ආකාරයෙන් සුභාකාරයෙන් සිද්ධ වෙනවා, අයහපත් අසුභාකාරයෙන් සිද්ධ වෙනවා. ඔය දෙකම මේ ජීවිතේ ස්වභාවය තමයි. එකම කාසිය දෙපැත්ත වගේ තමයි. අන්න ඒක නිසා අපිටම දකින්න පුළුවන් සමහර විට මහා වර්ධකාරී හැඟීමකින්, මහා සබකෝලකින් අන්න කටයුතු වෙන අවස්ථාවක් දකින්න පුළුවන්. මේ විදිහ අවස්ථා නැතුව නෙමෙයි. ඒක හොඳයි, ඒක පාඩමක්නේ. මේ වගේ දෙයක් වුණාම මේ විදිහට මම වැටෙනවා. මේ විදිහට මම දුර්වල වෙනවා. මේ විදිහට පවට බිය ලැජ්ජාවක් මා තුළ මතු වෙලා එනවා. ඒක හොඳ දෙයක්. ඒක නරක නෑ. ඒක නරක නෑ. නැත්තම් කරන කොයි දේත් නිකන් හොඳයි හොඳයි ඒකත් කර හොඳයි මේකත් හොඳයි කියලා කොහේ නතර වෙනවද දන්නේ නෑනේ. ඒක නිසා අන්න අර විදියට සමහර වෙලාවට අසරණ අර විදියට තත්ත්ව දැනෙන්න පුළුවන්. මගේ අතින් මෙහෙම දෙයක් සිද්ධ වුණා. මෙහෙම වරදක් වුණා. දැන් පහුගිය දවසකත් කෙනෙක් කියනවා මගේ භාවනාව සීරෝ ස්වාමීන් වහන්සේ. සීරෝ වෙන්න හේතුව තමයි මම මේ විදියට මම ඉඳා ඉඳියා මං මහා භාවනාකාරයෙක් කියලා. මම ඉඳා ඉඳියා මේ මං කට්ටියටත් කියලා දෙන්න යනවා කියලා. නමුත් මට තේරුණා මම මේ කියලා දෙන්න යාම තුළම මගේ තියෙන දුර්වලකම මං ඒ කරපු වැඩේ නිසා මේ தත්ත්වය කොච්චර අවුල් වියවුල් වුණාද. මගේ මේ භාවනාවක් කියලා දෙයක් තිබුණා නම් ඒක සීරෝ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. නමුත් ඒ විදිහේ කඩාවැටීමක් ලොකු ආලෝකයක් අපිට ලබා දෙනවා. අපි හිතනවා මුළු ප්‍රතිපදාවම ඉවරයි කියලා. නෑ, එහෙම ඉවර වෙන්නේ නෑ. පහවදාට ආපහු නැගිහිටින්න පුළුවන්. සාමාන්‍යයෙන් වරදක් වුණාම මේ ධර්මයේ සඳහන් කරන දේ තමයි නැගිහිටීමක් පිළිබඳ කතා කරනවා. අනික් කට්ටිය උස්සලා අලලා නැගිට ඕනෝ වගේ අදහසකුත් ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් දහම තුල දැන් භික්ෂුවකට උනත් නොයෙකුත් ශික්ෂාපද තියෙනවානේ. සමහර ඒවා ලේසියෙන්ම නැගිහිටින්න පුළුවන්. සමහර ඒවා තියෙනවා කට්ටිය එකතු වෙලා අල්ලලා නැගිටවන්න ඕනේ. ඉතින් අර පිරිස ඉස්සරහා ගිහිල්ලා කියන්න ඕනේ අනේ ආඳුරනේ මට මෙහෙම එකක් සිද්ධ වුණා. ස්වාමින් වහන්සේලා මා කෙරෙහි අනුකම්පාවෙන් මාව මේ අල්ලලා අතපයෙන් අල්ලලා නැගිට ඕන සේක්වා කියලා ඉල්ලනවා. එකපාරක් ඉල්ලුවට නැගිටවන්නේ නැහැ. දෙපාරක් ඉල්ලනවා. තුන් පාරක් ඉල්ලනවා. ඉතින් ඉල්ලනකොට තේරෙනවා පුදුම වර්ධකාරී හැඟීමක්, පුදුම සබකෝලයක්. මෙච්චර කාලයක් මම පැවිද්දෙක්ද, මෙච්චර කාලයක් මම මේ විදිහට ප්‍රතිපදාවක් භාවනාවක් පිරුවද, මට මෙච්චර වස්ද කියලාවත් තේරෙන්නේ නැහැ. හරියට නිකන් අර එදා පැවිදි වුණා වගේ අහිංසක සබකෝල ගතියකින් අර විදිහට වර්ධකාරී හැඟීමකින් ඉල්ලනවා මේ මාව නැගිටවලා දෙන්න. ඉතින් අර ස්වාමීන් වහන්සේලා තුන් පාරක් කිව්වහම අනේ එකතු වෙලා අතින් පයින් අල්ලලා කකුලෙන් අල්ලලා කොහොම හරි නැගිටවලා ඔන්න කියනවා ඔන්න උඹ නැගිටෙව්වා ඉදිරියට නොඇටි ඉඳපන්. අඩුම ගානේ නොඇටි ඉන්න උත්සාහයක් දරපන් කියලා කියනවා. කිව්වට මොකද ආපහු වැටෙනවා. ඒක වෙනම කතාවක්. අර පොතේ හැටියට කියනවනේ. පොතේ හැටියට කියනවනේ. හරියට නිකන් අර උපසම්පදා වුණ පළවෙනි දවස වගේ. උපසම්පදා මාලකෙන් අර බෝට්ටුවකනේ උපසම්පදා කරන්නේ. හරි අමුතු දවසක් එදා මගේ නිකන් චිත්‍ර රූපයක් තමයි මට මතක හිටින්නේ. නිකන් ඉමේජ් එකක් තියෙනවා. උපසම්පදා කිව්වහම අර ඈතින් පොල් ගස් ටිකක් පේනවා. උදේ පාන්දර බොහොම අලංකාර ඉරක් පායගෙන එනවා ඒ පැත්තෙන්. එතකොට මේ බෝට්ටුවක ඉන්න නිසා අර පොල් ගස් ටික තමයි හෙල්ලෙන්නේ. අර පොල් ගස් ටික හෙල්ලෙනවා. ඕක තමයි උපසම්පදා කිව්වහම මට මැවෙන චිත්‍ර රූපය. ඉමේජ් එකක් තමයි එන්නේ උපසම්පදා කුවාම. එතකොට ওই බෝට් උඩ එලා ඉඳලා අර සාමනීර කෙනෙක් විදිහට ඇතුළට ගියපු මේ හාමුදුරුවෝ අර බොහොම සාසනයේ බොහෝ කාලයක් ඉඳපු ඒ ස්වාමීන් වහන්සේලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා එකතු කරලා උපසම්පදා කළා. අර විදිහට එළියට අරන් එනකොට අර වටපිටාවේ මහා පිරිසක් ඉන්නවනේ. ගිහි පිරිසක් ඇවිල්ලා සිය ගණනක පිරිසක්. ඒගොල්ලෝ එක එක විදියට වන්දනා කරනවා. වන්දනා කරන අදහස වෙන කතාවක්. නිකන් මේ රහතෙට පූජා කරා වගේ උපසම්පදා වුණ ගමන් පූජා කරන හාමුදුරු කෙනෙක්ට කියලා වෙනම මාකටිං කැම්පේන් එකක් එතන තියෙනවා. කෙසේ නමුත් අර ඒ අහිංසක බව මතක් වුණොත් අන්න මේ මං උපසම්පදා වුණ දවසේ මෙහෙම නේද එළියට ආවේ, මේ විදිහේ අහිංසක බවකින් නේද එළියට ආවේ කියලා මතක් වුණොත් අන්න ඒ අහිංසක බව අපි ළඟ තාමත් ලං කරගන්න බැරි නෑ. අර විදිහේ වරදක් වුණ වෙලාවක වුණත් පවට බියක් ලැජ්ජාවක් තියෙනවා නම් තේරෙයි මම මේ විදිහේ තාමත් මේ විදිහේ අහිංසක ස්වභාවයක් මා ළඟ තියෙනවා. තාමත් මම මේ විදිහට මේ පිරිසකින් ඉල්ලනවා මාව නැගිටවන්න. අන්න සුප්‍රීම් කෝලින් එක තමයි. සංඝයාගේ කෝලින් එක කියන්නේ සුප්‍රීම් කෝලින් එක. අර තියෙන්නේ නිකන් අර කොහෙදෝ ඒ හාමුදුරන්ගේ නම මතක නැහැ. ඒ ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතේම ගත කරලා තියෙන්නේ අන්න වනගත වෙලා තනියම ගත කරලා තියෙන්නේ, වනගත වෙලා ගත කරලා තියෙන්නේ. නමුත් අන්න සංඝයා මැදට එනවා. මොකද හේතුව? සංඝයා කියන්නේ සුප්‍රීම් කෝලින් එක. කතා කරනවා මේ එන්න කිව්වොත් එන්න ඕනි. නෑ ඉතින් මේ ඒ එන්න කී අවස්ථාවල එනවා. මේ හාමුදුරුවෝ ජීවිතේ කෙලවර වෙන අවස්ථාවේදී කල්පනා කරනවා මම සංඝයා මැදට යන්න ඕනි. මම සංඝයා මැදට ගිහිල්ලා මැරෙනවා කියලා අන්න ආපහු අර පිරිස මැදට එනවා. මොකද අන්න මේක තමයි ෆවුන්ඩේෂන් එක. ඒ 20 දෙනෙක් එකතු වෙලා තමයි අර විදිහට අපහසු වෙලාවක අමාරු වෙලාවක නැගී හිටවන්නේ. ඉතින් ඒ ඒ ෆවන්ඩේෂන් එකට ඇවිල්ල එතෙන්ට ඇවිල්ල අන්න කියනවා මම ආව සංඝයා මැදට මමගේ ජී ආයුෂ ගෙවිලි ඉවරයි මගේ ආයුෂ ගෙවිලි ඉවරයි මම අපවත් වෙන මොහොත තමයි මේ කියලා අන්න ප්‍රකාශ කරනවා අර විදියට තනි වෙලා කැලේට වෙලා ඒ විදියට ඉඳපු රහතන් වහන්සේ හැබැයි ඒත් අර සංඝයා මැදට ඇවිල්ලා අර විදියට අපවත් වෙනවා ඉතින් මේ විදිහේ ස්වභාවයක් එන්නේ විදි අහිංසක විවේක ස්වභාවයක් අපි ළඟත් ඇති කරගත්තොත් ඒ විදියට වීරයක් පවට බියක් අපි ළඟත් ඇති කරගත්තොත් ඒක එච්චර නරකට හිටින එකක් නෑ අර කී විදියට උතුම් වූ සම්බෝධියක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඒ උතුම් වූ සම්බෝධියක් සඳහා අපිත් භව්‍ය වෙනවා ඉතින් එවැනි වූ භව්‍යතාවයක් තම තමුන්ටත් ඇති කරගන්න අද මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු
සාදු 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 ඒ ධර්ම දේශනාව සිදු කළ පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේ ආධ්‍යාත්මික සියලුම බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව යටතේ අපටත් අහිර ගණෝතප්ප ඉවත් කරගෙන හිරියෝතප්ප ඇති කරගෙන සතර සම්ප්‍රදාන වීර්යෙන් යුතුව මේ සසර ගමන නිම කරන්න ඒ ධර්ම දේශනාව හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව යටතේ අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට
හොඳයි
සාදු 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 ඕකාස වන්දාමි බන්තේ
සකේ හන්තු
සාදු සාදු මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
සාදු සාදු ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු අභිවාදන සීලස නිච්ඡං වද්දා උපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ
සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං
සාදු සාදු
සපත්තේවා හැම දිනාටම තේරුවන්
සරණයි ස්වාමීන් වහන්සේ.